Mari Swami Masih ya Tuhan. Swami Masih ya Tuhan. Kalau di kutuban atau di misi, kutuban ini dibatkan pada paham dan kubeda dibatkan pada yang sudah misalnya Budi Masih. Pagi pasalnya, sihir bahagian awasta wajib perhatian kriyawan, percayaan ini memang alam ini sudah berlalu.
යනු චෛතසිකය මේ චෛතසික කියන්නේ සිත ක්‍රියාත්මක කරන ආකාරය දැන් කෝපය කියන්නේ චෛතසිකය ලෝභය චෛතසිකය ලෝභී චෛතසිකය සිතේ ක්‍රියාත්මක කරන විට ඒ සිත වැඩ කරන්නේ ඒ ලෝභයට අනුව පටිඝ චෛතසිකයේ ඉදී උපදාරක කරන විට සිත ප්‍රියාත්මක වෙන්නේ පටිඝය සතිය චෛතසිකය සිහිය චෛතසිකය එක මනස දුනහම සිත දුනහම ඒ ක්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවා ඒ හිත දන්නවා තමන් කවුද කියලා ලෝභය ලෝභී චෛතසිකයේ සමහිත එකතු වෙලා ලෝභකම් කරනවා ලෝභයෙන් හිතනවා ලෝභයෙන් කතා කරනවා ලෝභයෙන් ක්‍රියා කරනවා නමුත් හිත දන්නේ නැහැ තම හිතන්නේ කුමක්ද කියන්නේ කුමක් කරන්නේ කියලා මේ හිතන කියන කරන දේවල් වල පිටුපස තිබෙන ලෝභය හිත දකින්නේ කෝපයට පත්වන හිත දන්නේ නැහැ තමයි කෝපයට පත්වන සිදු බව මේ කතා කරන්නේ මේ බලන්නේ මේ ගහගන්නේ කෝපයෙන් කියන බව ඒ හිත දන්නේ නැහැ ඉතින් ওই চৈতසික සියල්ලම ඇඟිලා තරහ සිට ප්‍රියාත්මක කරන්නේ ඇඟිලා හිතට මුවාව සැකලි හිත රැවටෙනවා අපි රැවටෙනවා සිහිය නැවති චෛතසිකයේ විතරයි පමණයි ඉදිවන අනාවරණය කර දෙන්නේ මෙතන තියෙන ලෝභය ඔය කතා කරන්නේ ලෝභය ඔය බලන්නේ ලෝභය ඔය කන්නේ ලෝභය ඒ මොන චෛතසිකයේ සමගද මේ හිත ක්‍රියාත්මක වෙන්නේ කියන කාර්යය කියා දෙන්න පුළුවන් සිහියට විතරයි සිහිය තිබුණොත් විතරයි හිතට හැකියා තිබෙන්නේ දැනගන්න තමන් කවුද කියලා. තමන් කායකද මේ වැඩ කරන්නේ. සිතට තනියම වැඩ කරන්න බෑ. චෛතසික නැතුව හිතට වැඩ කරන්න බෑ. හවුල් සමගද මේ ක්‍රියා කරන්නේ. ඒ හවුල් කාර්යාව හඳුන්වා දෙනවා සියලු. සිය හඳුන්වා දෙනවා. තමන්ගේ අවුල්කාරය කවුද කියලා නොදැන මෙතුවක් සසරේ ඇවිත් හිත අන්න පළවෙනි වතාවට තමන්ගේ අවුල්කාරයව දැක ගන්නවා දැන ගන්නවා හඳුනා ගන්නවා සීකී. ඒ හඳුනා ගැනීම උදව් වෙනවා අත්හැරීම සඳහා. හඳුනා නොගියා හඳුනා නොගෙන කරන අත්හැරීම දැනගන්න නැතුව කරන අත්හැරීම අත්හැරීමක් නෙමෙයි ඒ විසිකර ගැනීම උදුරා ගන්නත් පුළුවන් අපට අපට ඇති නැති දේවල් උදුරා ගන්න පුළුවන්. ඒ වගේම උදුරාගෙන ළඟ තබා ගත්තේ එපා වෙනකොට විසික් කරන්නත් පුළුවන්. මේ ක්‍රියාවලියේ තමයි අප නිරතුරුවම ඉස්සෙක්කෝ එළියේ තිබෙන මෙතෙක් අප අයිති කර නොගත් දේවල් උදුරා ගන්නවා. ඊළඟට කාලයක් ළඟ තබාගෙන සිටි උදුරා ගන්න දේවල් විසික් කරලා උදුරා ගන්නේ ලෝභයෙන්, විසික් කරන්නේ දොළසින් පරිදිමින්. මේ විසික් කිරීමට නෙමෙයි අත්‍යවශ්‍යම දේ. විසික් කරන්නේ නැවම අමනාපේ බලාපොරොත්තු කැඩිලා තරහින් තරහ විනාම නමල ගහණයකට නෙමෙයි අත්‍යවශ්‍යම දේ. එතන අත්‍යවශ්‍ය නැහැ. තරහින් බෑ නිවන් දකින්න. තරහින් බෑ විමුක්තිය ලබන්න. තරහින් බෑ ගැලවෙන්න. අත්‍යවශ්‍යම වෙනමම කලාවක්. අත්‍යවශ්‍යම සඳහා සම්පූර්ණ දැක්මක් ඕනේ. සිහියට පමණයි මේ දැක්ම ලබා දෙන්නේ. එම නිසා සිහිය හඳුනා ගන්න. සිහිය යනු මේ මොහොතේ තමන් කවුද? තමන් කවුද? මේ මොහොතේ තමන් මොනි ඉරියව්ව වුණා? තමන් කවුද? තමන් ඉරියව්ව වුණාද? තමන් කරන්නේ මොකද? ක්‍රියා අතර ඒ තමන් අත්විඳින්නේ මොනවා? මේ කාරණා හතර දැන ගැනීමයි සිහියේ කාර්යය. සිහිය අපට අවශ්‍ය වෙන්නේ මේ අපි සිහියෙන් ඉන්න අය කියන ඒ ලේබල් එක ගන්න නෙමෙයි. නැත්නම් මේ මාළයක් කරාගුවක් කලින්දම අපි ආවරණයක් විදියට කලද ගන්නත් නෙමෙයි සිහිය අවශ්‍ය වෙන්නේ. මේ කාරණා හතර දැනගන්න. තමන් කවුද? මේ මොහොතේ තමන් කවුද? නම නෙමෙයි, රැකියාව නෙමෙයි, මේ මොහොතේ තමන් කවුද? මේ මොහොතේ අප භාවනා නියෝගී. දැන් එය දැනගන්න සිහිය ඕනද කියන ප්‍රශ්නේ. සිහිය ඕනේ. සිහිය නැතුව තමන් අපට අමතක වෙනවා අප යෝගී බව. ඒ අමතක වූ මොහොතේ අප වෙන කෙනෙකුගේ චරිතයකට ආවොත් මෙතනට අවශ්‍ය නැති චරිතයකට අප ආවේශ වෙනවා. අප පැමිණි කාර්යය අමතක වෙනවා. වෙනත් දේවල් පටන් ගන්නවා. ඒ නිසා නිරතුරුවම තමන් කවුද කියන අවබෝධය අවශ්‍යයි. ඉදි ඉරියව්ව කුමක්ද කරන්නේ? ඒ සියල්ල නිසා තම අත්දකින්නේ මොනවද? කායික අත්දකින්නේ මොනවද? මානසික අත්දකින්නේ මොනවද? එතන මේ අංශ හතර පිළිබඳ සමිස්තරාත්මක වාර්තාව සිහි ඉදිරිපත් කරනවා. සිහියෙන් සිටින කෙනා පමණයි දන්නේ තමන් කවුද කියලා. තමන් ඉරියව්ව ගැන තමන් වෙන වර්තමාන කාර්යය ගැන වැටහිමක් සහ තම අත්දැකීම් දෙවිදීම මේ මේ සඳහා කිසියම් මොහොතක් අවශ්‍යයි. පුරුණෝගේ ප්‍රල සිහියෙන් ඉන්න බැහැ. මොකද අප පුරුදු වෙලා ඉන්නේ අනාදිමත් කාලයක් අසිහියෙන් වැඩ කරන්නේ. අසිහියෙන් ඉඳන් අසිහියෙන් ක්‍රියා කරන්නේ. තමන් කවුද කියලා නොදැන ඉන්නේ, කොහෙද කියලා දන්නේ නැති. කරන්නේ කුමක්ද නොදැන ක්‍රියා කරනවා. ඒ තමයි භවයේ සමස්ත භවයේම දිගේ හැරෙන්නේ අසිහියෙන්. ඒ සමස්ත භව පුරා මුන්දේම නියෝණිය අසිහියෙන් සිහියෙන් නෙමෙයි. සිහියෙන් නියෝණිය එකමෙත එකමක ආත්මභාවයක්වත් නැහැ මේ සංසාරේ. ඒ ආත්ම සියලුම ආත්මභාවයන් දියුනේ අසීයේ. අසීය තම අප සතුව තිබෙන දීර්ඝතම පුරුද්ද. පුරුදු අතර දීර්ඝතම පුරුද්ද තම අසීය. අසීයෙන් වැඩදී අසීයෙන් ජීවත් වේ. නොදැන ජීවත් දීර්ඝ කාලීන වූ අවුරුද්දක් දෙකක් නෙමෙයි එක ජීවිත කාලයක් නෙමෙයි ජීවිත කාල ගණනාවක් ගණන් කරන වැනි තරම් ආත්ම භාවයන්දී පුරුදු කළ අසීය නැමැති පුරුද්ද කඩන්න ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ක්‍රමානුකූල පුහුණුවක් අවශ්‍යයි. පුරුද්දක් නෙමෙයි ක්‍රමානුකූල පුහුණුවක් අවශ්‍යයි. සිය පුරුදු කරනවා නෙමෙයි සිය පුහුණු කරනවා. සිය නදා පුරුද්ද බවට පත් වෙන්නේ පුහුණු කරනවා සිය. මේ සිහිය පුහුණු කිරීමට අප යම් යම් ක්‍රම හොයා ගන්නවා. නිකම්ම සිය පුහුණු වෙන්නේ නැහැ සිය පුහුණු කරන්න ඕන කියලා. ඒකේ යම් යම් උපක්‍රම අවශ්‍යයි. ඒ උපක්‍රම අතරේ කෙනෙකුගේ සම්මන් භාවනා යොදා ගන්න පුළුවන්. සම්මන් භාවනාව කරන ක්‍රම ගණනාවක් තිබෙනවා. සීමාවක් නැහැ. සීමාවක් අවශ්‍යත් නැහැ. කොයි ක්‍රමයේද හරි කොයි ක්‍රමයේද වැරදි කියලා තක්ෂේරු කරන්න අවශ්‍යත් නැහැ. මොන ක්‍රමයකින් හරි අපිට සිහිය ඇති වෙනවා නම් තමා පිළිබඳ අවබෝධය වර්තමානයේ පිළිබඳ දැකීම ඇති වෙනවා නම් ඒ ක්‍රමේ හරි. දැන් හුස්ම කෙලින්ම පටන් ගන්න සිහියනේ ආනාපාන සතිය වෙන කිසියකට හුස්ම සම්බන්ධ වෙන්නේ නැහැ සිහියට. ඒ සිහිය ඇති වෙන විදිහට හුස්ම ගැනීම සහ ඉඳීම කිසියම් උපක්‍රමයකට පාවිච්චි කරනවා. ඒ තමයි ආනාපාන සතිය කියන්නේ. ආනාපාන සතිය කරන ක්‍රම ගන්නවා. දැන් ඒ අතර මේ සිහිය තමාතුල ස්ථාවර කරගන්න තිබෙන එක ක්‍රමයක් තමයි මේ වචන පාවිච්චි කිරීම. සිය ඇවිත් යනවා. ඒ තමයි ඕනම ජයසිකේ ස්වභාවය. ඇවිත් යනවා. මත් වෙලා කරලා නැති දේ නැහැ. හැබැයි නැවත නැවත ඒ ඇති කර ගැනීම සඳහා ඒ ඇති වුණ සිය දිගට තියෙන්නේ නැහැ. ඒ සිය නැති වෙනවා. ඒක තමයි ජයසිකේ ස්වභාවය. විචාරයේදී අවශ්‍යතාවය දික් කරන්න බෑ අපිට. හැබැයි සිහිය ඇති වෙලා නැති වෙලා කියන ආයත ඇති කරගන්න පුළුවන්. අසිහිය ඇති වෙනකොට නැවත සිහිය නැති කරගන්න පුළුවන්. නැවත නැවත සිහිය ඇති කරගන්න. ඇති වුණ සිහිය දිකට පාත්‍රා ගැනීම නෙමෙයි නැවත නැවත සිහිය ඇති කර ගැනීමට උපක්‍රමයක් විදිහට ඔය වචන පාවිච්චි කරන්න පුළුවන්. වකරි වචනයක් ඒ සිදු වෙන ක්‍රියාව අපි වචනයකට නගනවා. ඇහෙනවා කියලා වචනය නගන්න පුළුවන්. නමක් දෙනවා. ඇහෙනවා. දැනෙනවා. හිත ඒ වචනේ නවතිනවා. හිතට වෙන වැඩක් කරන්න ඉඩක් නැහැ නේද? හිතට වැඩක් තියෙනවා කරන්න. ඒ මොහොතේ සිදුවන දේ වචනේ ඉන්න නැහැ. ඒතර වචනේට නගනකොට හිතට එක්වර වැඩ දෙකක් කරන්න බෑ. ඒ නිසා සියලු වැඩ අත්හැර ඒ වර්තමානයේ සිදුවන දේ වචනේට නැගීමේ ආර්යයට හිත පුහුණු කරගන්න. ඒ පුහුණුව සියෙන් කරගන්න. ඇත්තටම ගන්නේ වර්තමානයේ කෙරෙන කාර්යය ඕ වර්තමානයේ සිදුවන දේ වචනයකට නැගීමේ කාර්යය හිතට පවරන. දැන් ඔයාලට වැඩක් නෙවෙයි. ඔයාලට නියමිත වැඩක් නැති නිසා තමයි ඕනේ නැති වෙලෙ සියල්ලම කරන්නේ. හිත හැම විටම ඔය ඒ මොහොතට අදාළ නැති වැඩ බදාගෙන හිත හිත ඉන්නේ තමන්ට નિયમિત කාර්යයක් මොකද කියලා දන්නේ නැති නිසා. දැන් මෙතනින් කරන්නේ නියමිත කාර්යයේ හිතට ආවරණය. මෙන්න මේ වැඩේ කරන්නේ. වෙන වෙන කරන්නේ මොකක්ද වැඩේ? වර්තමානයේ සිදුවන දේ හෝ කරන දේ වචනයෙන් නගන්න. එන්දිනම එන්දිනම. සීතලයි සීතල රස්නේ රස්නේ. මතක් වුණා මතක් නැති වශයෙන් නගන්න. එතනදී හැදිරියොම හිත නවතිනවා. ඉන්න වෙන වැඩ කරන්නේ. දුවන්නේ. එතෙන් ප්‍රශ්නේ අහන්නේ එක වතාවක් කිව්වම ඇද්ද කියලා. ඔය එක වතාවක් කිව්වත් ඇති. දැන් අතන මොකෙක් ඉන්නම් මේ සත්‍යයේ දිගටම ඇහෙනවා වෙන්න පුළුවන්. සත්‍යයේ දිගටම ඇහුණාට අපි මේ ඇහෙල ඉවර වෙනකන්ම ඇහෙනවා 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 කියමින් ඉන්න අවශ්‍ය නැහැ. එක වතාවක් දෙවතාවක් තුන් වතාවක් වැඩි වුණොත් තුන් වතාවක් කියන මෙන්න වැඩි අපි කියලා නැවත ඉස්මන ඉඳගෙන ආසස්සස්සාසෙදි ගෙන ඒ ආසස්සස්සාසෙදි ගෙනීමේ පහසුවක් විදිහට තමයි වචන පාවිච්චි කරන්නේ. වචනේ තොරව දැනගන්න පුළුවන්. දැනගැනීම වචනේ නෙමෙයි සිද්ධ වෙන්නේ. ඇහෙන බව දැනගැනීම එක. ඇහෙනවා කියා සිටීම තව දෙයක්. ඇහෙන්නේ කොහොමද කියලා හිතන එක ඊළඟට තවත් දෙයක්. ඇහෙන බව දැනගෙන නවතින්නත් පුළුවන්. ඇහුණා කියලා වචනයක් පාවිච්චි කරලා නවතින්නත් පුළුවන්. කුමක් දැනුනේ කියලා තවත් එහාට ගිහිල්ලා ඒකත් තවත් කියලා ඒ යන්නේ කවුරුත් දිහඳ කියලා නවතින්නත් පුළුවන්. මේ කොතනින් හරි නැවතීමයි අවශ්‍ය වෙන්නේ. නැවතීම සඳහායි මේ සියල්ල පාවිච්චි කරන්නේ. අතන්තරයක් හදා ගැනීම සඳහා නෙවෙයි. එම නිසා සිය පාවිච්චි කරන්න නවතින්න. එක වතාවක් වචනයක් කියලා නවතින්න පුළුවන්ද? එක වතාවක් නවතින්න නැත්නම් දෙවතාවක්. තුන් වතාවක් වැඩි වුණොත් ඉනිහාට අවශ්‍ය නැහැ. වචන වලින් තොරව පුළුවන් නම් සිතුවන දේ දැනගන්න එක වඩා හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ මේ කාය සංකාර සංසිඳීම කියන්නේ මොකක්ද? ඒ වෙලාවේ සංසිඳීම දැනෙන සෑහෙනු ඒකද කාය සංකාර සංසිඳීම කියන්නේ. කාය සංකාර ඒ වචනේ තේරුම නම් කයෙහි කර්තව්‍යයි. කයෙහි කටයුතු කියන එක වචනාර්ථයක්. කය එකතු වෙලා කරන දේවල්. ශාරීරික මොන ක්‍රියාවක් කරන්න හරි නැතුවම බැරි දේ තමයි මුස්ම. මොන දේ කරන්න ශාරීරික මුස්ම අවශ්‍යයි. මුස්ම නැතුව කිසියක් කරන්න ඒ නිසා මූලිකම කාය සංඛාරයේ විදියට ධර්මයේ විස්තර කරන්නේ ආස්වාස ප්‍රස්වාස. ආස්වාස ප්‍රස්වාස. ආස්වාස ප්‍රස්වාස තමයි මූලිකම කාය සංඛාරය. يعني ඒ ආස්වාස ප්‍රස්වාස නැත්තම් මෙල කිසිම කායික ක්‍රියාවක් වෙන්නේ නැහැ. ස්වභාවික කායික ක්‍රියාවක් වෙන්නේ නැහැ. අප හිතාමතා කරන කායික ක්‍රියා කරගන්නත් බැහැ. එනිසා කාය සංකාරයන් කුමක්ද කියලා අහුවාම සරලව පිළිතුරක් දෙනවා නම් දෙන්න තියෙන්නේ ආස්වාස් ප්‍රස්වාස. හුස්ම ගැනීම මෙහෙමයි. ඉතින් භවනාවේදී භවනා වදිකට ප්‍රවණ කරන විට ඒ හුස්ම ගැනීම දෙකීම ක්‍රමවත් වෙනවා. ඒ දැනට ක්‍රමවත් නැහැ. හරිම අක්‍රමවත් අපිට වෙලෙන්නේ. ඒ ගැන විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒ ප්‍රමවත් ක්‍රමවත් වීමත් සමගම එය සැහැල්ලුවෙන් දිවිට සිද්ධ වෙන්න පටන් ගන්නවා. කලබලේ නැතිවෙලා ඉස්සම ගන්න පිළ කරන්නේ තියෙන හදිස්සිය නැති වෙනවා. ඒ නිසා බොහොම ලස්සනට හිමීට නිවී සැනසෙති ඉස්සම ගන්නවා සුවිද බරක් නැහැ. ආයාසයක් නැහැ. ඉස්සම ගන්න පිළ හුස්ම සංසිඳන විට සමස්ත කායික ක්‍රියා දාමේන සංසිදෙල. උෂ්ණ සංසිදෙල නැත්නම් ශරීරයේ සංසිදෙල නැහැ. ශරීරයේ කිසිම කොටසක් සංසිදෙල නැහැ උෂ්ණ සංසිදෙල. ඒ කියන්නේ ශරීරයේ කිසිම කොටසකට කලබල වෙන්නේ නැහැ. උෂ්ණ කලබල කරන්නේ නැහැ. සරලව කියවොත් ආය සංකාර සංසිඳීමේ යනු සමස්ත ශරීරයෙන්ම සංසිඳි. සමස්ත ශරීරයෙන්ම තැන්පත් වීම. උඩ සිට පහළට හිසුදුරේ සිට පාදාන්තයේ දක්ම බැලුවොත් ශරීරයේ හැම කොටසකටම සෑහෙනවා. අර මුලින් දැනුණු පරිදි මුලින් තිබුණා නම් මේ මාංශ පේශි තද වෙලා ඉර වෙලා දැන් මේ තද වී ඉර වී නැහැ. හැම තැනක්ම සෑහෙනවා. ඊළඟට ඔය කාය සංඛාර නිසා ඇති වෙන දේවල් තමයි විභාහ වඩගීම නිදිමත පැසිකිලි යෑම අවශ්‍යතා මේ සියල්ලම ඒ කාය සංඛාරවල විපාක. ඒ කාය සංඛාර සංසිඳනහම ඒ අවස්ථාවන ප්‍රබලව දැනෙන්නේ දැන් වෙනතතරම් වතුර තිබහා ඉන්නේ භාවනා කරන විට භාවනාවේ හිත සංසිඳලා තියෙන විට වෙනතතරම් තිබහා ඉන්නේ වඩගින්නේ නැහැ පැස්කිලි කැස්කිලි යෑම අවශ්‍යතාවය නැහැ එහාට මෙහාට ඉරියව් අතට දමලක් තියෙන ඕන කම ඉන්නේ දැන් මේ සියල්ලම සංසිඳීමට ආය සංකාර සංසිඳීමක් කියන්නේ එකක් නෙමෙයි හැබැයි එක උෂ්ණ සංසිඳීමේ විට මේ සියල්ලම සංසිඳේ මේ සියල්ල සංසිඳුනහම පමණයි මේ මනසත් එක්ක මේ ගනුදෙනුව කරන්න පුළුවන්. දැන් භාවනාවේ අරමුණ මේ මනස හඳුනාගෙන මනස තේරුම් අරගෙන මනස වෙනස් කිරීමනේ. ඒක කරගන්න අපේ ශරීරය මුලින් ඉඩ දෙන්නේ නැහැ. මොකද එයාගේ ප්‍රශ්න, එයාගේ ගැටලු, ඒ ශරීරයේ අවශ්‍යතා පිළිගන්න. ඒක ඉවර වෙනකොට දවස ඉවරයි. ඒක ඉවර වෙනකොට අවුරුද්ද ඉවරයි. ඒ කාර්යයන් ඉවර වෙන්න කලින් ජීවිතේ ඉවරයි. ඒ මානසික අපතහන වෙලාවක් නැහැ මිනිස්සු. ඒ නිසා හිතාව බඩගාඩුදායක කාරණේ මහා ආර්යයන් රාශිය වැඩ ගොඩාක් කරලා මේ යන දවසට මානසී වැඩේ අතවත් කරසා. දැන් බොහෝ ජීවිතේම තමයි ඉන්නේ. බොහෝ ජීවිත ඉවර වෙන්නේත් එහෙමයි. එනිසායි පටන් ගන්න. දැන් මනසේ අයන්නවත් කියවලා තියෙන නිසා ආපහු අයන්න කියවලා දැන් පටන් ගන්න. හැමදේම අයන්න කියවන්න ආපහු මේ ලෝක දෙනවා. හැබැයි කියවන්නේ මෙන්න බොහෝ දේ කියවලා අර අයන්න කියවන්න ආපහු අමතක වෙලා අයන්න ගන්න නැතුව වෙනවා. ආයෙත් අයන්න කියවන්නේ ආය සංකාර සංසිඳීම අවශ්‍යයි අත්‍යවශ්‍යයි ඒ සංසිඳව ගන්න නැතුව මනස ගත බහැරේ දැන් ශාරීරික ප්‍රශ්න කරන්නේ එයා ඉල්ලන්නේ නැහැ එයා සම්පූර්ණයෙන් දැන්පත් වෙලා ඉඳ දීලා තිබෙනවා යෝගියාට මනසත් එක්ක භාවනා කරන්න මනස වේද පටන් ගන්න ආය සංකාර සංසිඳීම
භාවනා අවස්ථාවේදී සිහිය පිහිටීම තුළ සෑම චිත්තයෙන් ප්‍රධාන වේ. නමුත් බුදු ධර්මචක්‍රයේ චේතෝ වෘත්ති චින්තනයේ උදාසීනමක් ගැන සහ යථාභූත ඥාන යථාභූත ඥානය අවදීමත් එය දැකගැනීමට එක්වව කියනවා. භාවනාවෙන් චින්තනයේ නිදී හැකිද
කියන්නේ චින්තනය සිටීම යන උපකරණය. ඒ උපකරණය නැති කරන්න කියලා කොහෙවත් කියලා නෑ චින්තනය නැති කරන්න කියලා. ඒ චින්තනය නැති කරොත් වෙන කිසි දෙයක් කරගන්නත් බෑ. හොඳක් කරගන්නත් බෑ නරකක් කරගන්නත් බෑ. සිටීම කියන්නේ හැකියාව. දැන් බොහෝ යෝගී හිතුවා මේ සිටීම නිසායි ප්‍රශ්නේ. මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ සිටීම නිසා. සංසිතා සිටිනවා නම් ප්‍රශ්නයක් නැහැ. එනිසා මේ යෝගී උත්සාහ කරේ මේ සිටීම නැති කරලා, චින්තනය නැති කරලා, සිත නැති කරලා ගන්න. මේ විවිධ උත්සාහ ගත්තයි යත්ත. සිත සිටීම නවත්තන්න ධර්මික ආරණ සිටිවිල්ලෙන් සිටිවිල්ල මර්ධනය කරමින් නොසිතාවන්න උත්සාහ කළා. ඒ ලේසි වැඩක් නෙමෙයි. හුස්ම ගැනීම නවත්තන වටත් වැඩිය අමාරුයි. දැන් හුස්ම ගැනීම නවත්තන්න උත්සාහ කළා බලන්න කොහොම නමාරුද කියලා. ඒ නාහේ මිලකලා නෙමෙයි. චේතනාවකින් හුස්ම ගැනීම නවත්තලා ඉන්න බලන්න. ඒ ලේසි නෑ. ඊට වැඩිය අමාරුයි සිටීම නවත්තන එක. ඒ යෝගී මහා දුෂ්කරත්වයක් තමයි. ඒ නිකන් බෙල්ල පිළිකුවා වගේ දෙයක්. ශරීරයේ බෙල්ල පිළිකුවා ශරීරයට වැඩ කරගන්න බැරි වෙනනේ ඒ වගේ චින්තනයේ කෙල සිඳනවා. ඒ අභ්‍යාස වලින් විවිධ අභ්‍යාස කළා කායික අභ්‍යාස, යෝග අභ්‍යාස, ඊළඟට හුස්ම සම්බන්ධ අභ්‍යාස, ප්‍රාණය මේ සියල්ල තුළින් අර චින්තනයේ කෙල පිළිකලම දැම්මා. ඊට පස්සේ හිතනවාද නැත්ද හොයාගන්න බෑ. බෙල්ල පිළිකුවට පස්සේ නිකන් ඉන්නකොට මෙයාට පණ තියනවාද නැත්ද හොයාගන්න බෑ. ඒ වගේ. දැන් එහෙම මිරිකාගෙන ඉන්නකොට කෙනෙක්ගේ බෙල්ල මොනවත් කරගන්න බෑ. කට ඇරිලා නම් කට ඇරිලා මේ කියන. වහගන්න වහලා නම් අරින්න. එහෙම මනසේ චින්තනයේ බෙල්ල නිකන් ඉන්නේ. ඒ මිරිකාගෙන ඉන්න ලොකෝ වීර්යයක් වල ලේසි නෑ. අනුගෙන දෙයක් මිනිකන්න ලේසි, තමන්ගෙන් වෙද මිනිකගෙන බලන්න ලේසි නෑ. තමන්ගේ මනස චින්තනයේ හිම මිනිකගෙන ඉන්න ඊටත් දෙලියම. ඒ එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ බොහොම සල්ප දෙයක්. මහාවීරියක් වෙන ඉති. එහෙම ගියා ඊට පස්සේ හිතක් තියනවද නැත්ද තමන්ටම හොයාගන්න. ඒ තත්ත්වයට එයන්ට කියවා විමුක්තිය කියලා. නිර්චින්තන தත්ත්වය කියන නිර්විකල්ප සමාධිය කියලා. නිර්විකල්ප සමාධිය. ඒ බෞද්ධ සමාධියක් නෙමෙයි. බුද්ධාමයේ තියෙන සමාධියක් නෙමෙයි. ඔය චින්තනය මිරිකල චින්තනයේ බෙල්ල මිරිකකට සිත්න විට ඇති වෙන සමාධියද තමයි නිර්විකල්ප සමාධිය. විකල්ප වලින් තොර සමාධිය, කල්පනා නැති සමාධිය කියලා. එතන ප්‍රශ්නක් නැහැ. මොනවද හිතෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියෙන්නේ කියන්නේ නැහැ. අස්සත් නැහැ. ඒ දෙක ඉව සමාධිය, විමුක්තිය, මොක්ෂය. නමුත් එහෙම මේ හැමදේම බෙල්ල පිළිකම් ඉන්න බෑ. මනුම ගානේ මැරෙන මොහොතේ හරි අත්‍යන්තයි. මැරෙන මොහොතේ හරි ඒ ග්‍රහණය නිහිනවනේ. නිහිනුන මොහොතේම නැවත පටන් ගන්න මනින්දා චින්තනයේ නැවත එනවා එළියට අවදි වෙනවා. හරියට ධරණි ගහන කීයේ සර්පේ එනේ පුප්ප දෙනවා වගේ. චින්තනයේ එනවා නැහැ ආවකවන්න මුලින්ම දස්ත කරන්නේ ආලම්භික වෙනවා. එතන චින්තනයේ තමන්ගේම චින්තනයේ තමන්ට දස්ත කරන කොයි වෙලේ දස්ත කරයි කියන්නේ. දැන් බුදුදහමේ එවගු මේ විමුක්තිය කියලා කතා කරන්නේ චේතෝ විමුක්ති කියලා කියන්නේ ඔය චින්තනයේ නැති කිරීම නෙවෙයි. ඒ චින්තනයේ නැති කරපු චින්තනයේ නැති කිරීමේ ඒ අභ්‍යාසී ඉහළම ඵලය තමයි නේව සංඥා නාසඤ්ඤා. ඉන් එහාට කියන්නේ කිසිම යෝගික නෙවෙයි. නේව සංඥා නාසඤ්ඤා. හැඟීමක් තිබෙනවද නැද්ද? දැනීමක් තිබෙනවද නැද්ද? මතකයක් තිබෙනවද නැද්ද කියන්න දන්නේ. තියනවා කියන්න බැහැ කියන්න. මුළුදහමේ දෙස්ත මිනිස්සු ගෙනියන්න දෙල් යන පාර නෙමෙයි ඉල්ලුවේ. චේතෝ විමුක්තිය කියන්නේ සිත නිදහස් වීමට. සිත නිදහස් වීම. දැන් ඒ රසිකයන් පළවෙනි ධර්ම දේශනාවේ උන්වහන්සේ ඉදරන්නා දෙන අකුප්පාමේ චේතෝ මාගේ සිත ඒ වචනෝම කුපිත කිරීම වලින් නිදහස් වෙනවා. මාගේ සිත තමන්නාගේ සිත අකුප්පාමේ චේතෝ. අකුප්පා කියන්නේ කුප්පණය. කුපිත වෙනවා කියන්නේ කලබල වෙනවා. එතන අපේ හිත කලබල වෙන හිත. ඕනම කෙනෙකුට කුපිත කරවන්න පුළුවන් හිත. ඕනම දෙයකට කුපිත වෙන හිත. දෙවන සිතක් තිබුණු බෝධිසත්වයන් වහන්සේ තමයි බොමෙඩ වජ්‍රාසනයේ වාඩි වෙන්නේ. එසක් පොයි දවසේ කියන්නේ. හැබැයි මධ්‍යම රාත්‍රිය වෙනකොට කැලඹෙන හිත නොකැලඹෙන හිතක් බවට පත් වෙන සිල්ම කැලඹීම් වලින් නිදහස් වන කිසිම කෙනෙකුට කලබවන්න බැරි හිතක් අකුප්පාමේ චේතෝ කියන. දැන් ජීවිතේ නිදහස් වුණා නෙමෙයි සිත නිදහස් වුණා සියලුම කැලඹීම් වලින්. ඒ කැලඹීම් වලින් නිදහස් වෙන්න නම් ඇත්ත දකින්නට ඕන යථා භූත ඥාන දර්ශනය අවශ්‍යයි. ඇත්ත දකින්න හැම විටම අපි කැළඹෙන. අපි හැම විටම කැළඹලා තියෙන බොරුවක. බොරුවක් ඇත්තක් විදිහට ගත්ත නිසා. කැළඹෙන්නට දෙයක් නැති තැනක මහා කලබලයක් අපි හිතින් මවා ගන්නවා. හිතම මවාගත්ත යකිනුටයි හැමදේම හිත බයෝදේ. ඇත්ත යකිනුට නෙමෙයි. හිතම මවා ගන්න යන්නේ හිතට තරම් මවා ගන්න පුළුවන් හැකියාව වෙන කිසිම දෙයකට මොනවද මවා ගන්න බැරි ජීවත් වෙ ඉන්න අය මරණ කියලා මවා ගන්න ප්‍රේ සිටින හිතට ආත්මමන්නේ පපුව හිතන්න අවදින්න පුළුවන් කෙනෙක් තම ආදරය කරන හිතවත් බැඳලා ඉන්න නැතුව බැරි කෙනෙක් මැරෙන්නේ කියලා හිතලා බලන්න ඒ සිටිවිල්ලට පුළුවන් තමන්ව හෘදරෝගීව බලපත් කරන්නේ කිසිම දුර්වලකමක් ඕනේ නැහැ ඉතින් හෘදේ දුර්වලකමක් ඕනේ අර සිතිවිල්ලට පුළුවන් හෘදරෝගීව නිර්මාණය කරන්න. අප හැම විටම ආවේගශීලී වෙන්නේ හිතේ මවා ගැනීම වල. ඇත්තකට නෙමෙයි හිත රැවටිලා කලුවරේ මවා ගන්න. අපේ ඉන්නේ කලුවරේ. කලුවරේ සිටින නිසා අපට පේන්නේ හැපුනේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. නොදන්න කම නිසා අපි බය වෙනවා. නොදන්න තමයි ජීවිත ආශාවයි. මේ දෙක තුනම අපි බය වෙනවා. හොඳටම බයයි. ඒ බයට පුළුවන් ඕන තරම් කතන්දර මවා ගන්න. සත්‍ය මවා ගන්න පුළුවන්, පොළු මවා ගන්න පුළුවන්, යකු මවා ගන්න පුළුවන්, මොනවාද මවා ගන්න බැරි. Taman ඉන්නේ කලවරේ නම් කිසිවක් නොපෙනෙන. ඒ වගේම ඊය වහාගේ දෘෂ්ටාවකින් නම් හැම දෙයක්ම තර්ජනයක්. ඇහෙන හැම ශබ්දයක්ම තර්ජනයක් තමයි. තමන්ගේ දේවල වලට තර්ජනයක්. වැටෙන හැම සෙවණැල්ලක්ම තමන්ට අභියෝගයක්. ඒ වගේ ප්‍රශ්න නෑ. ජීවණේවත් ශබ්දවලවත් ප්‍රශ්න නෑ. අපි මේ ආලෝකේ නම්. අපි මේ උපේක්ෂාව නම් තමයි දෙකේම නෙමෙයි ඉන්නේ. අපි මේ විරාගයේ නෙමෙයි ප්‍රඥා ලෝකයේ අපි ඉන්නේ අවිද්‍යා අන්ධකාරයේ සහ තණ්හා විපාසය. ඒ නිසා ඇත්ත පේන්නේ නැහැ. අපේ ඉන්න සිතිවිලි ඔල්වා කරගන්න. අපේ ඉන්න සිතිවිලි හදන පොරණ වලට අපි යවදිනවා, කය වෙනවා, තරහ ගන්නවා. ඒ නිසා බය වීම, තරහ ගැනීම නවත්තන්න බෑ. ඇත්ත දකින්න ඇත්ත බලන්නට අපි සුදුසන් වෙන්න ඕන. නිකන් ඇත්ත පිළිද ඇත්ත පිළිවට ඇත්ත පිළි නෑ. ඇත්ත වහන ඇත්ත වෙනුවට නැත්ත වෙන්නන ඒ හිත වෙනස් වෙනවා. ඒ නැත්ත දකින්නට තරම් සුදුසු හිතක් හදා ගැනීමයි භාවනාවෙන් කරන්නේ. ඒ විශේෂයෙන් සමාධි භාවනාවේ ඉලක්කය තමයි ඇත්ත දකින්නට තරම් සුදුසු හිතක් ඇති. හරියට භූමිනි නැති කැඩපතක් අදනවා වගේ. තට්ටු ගණන් අවුරුදු ගණන් තට්ටු ගණන් භූමිනි බඳුර හිත කැඩපතට මොනවත් තේරෙන්නේ නැහැ. ඒ කැඩපතක් බවවත් අපිට තේරෙන්නේ. එයි වෙන දේවල් දෙකින් වැටී කියන්නේ කැඩපතක් කියන එකවත් තේරෙන්නේ නැහැ. කැඩපතේ තට්ටු ගණන් භූමිනි බඳුර. එවිටයේ ඒ මහා දෙක පොඩකට හේතුව. හැබැයි කැඩපතක් කියන්නේ ලෙඩවලට හේතුව නෙමෙයි. දැන් මෙතන කැඩපතක් නැහැ. කැඩපත වැහිද ධූමිනි තට්ටුවල. ඒ ධූමිනි තට්ටු විකාර රූපම අවලක් තියෙනවා. බය හිතෙන රූප. ඇදිරෑන ලස්සන රූප. මේ හැම රූපයක්ම ධූමිල්ලෙන් නැවුදේ. ධූමිල්ල මැවුරට අවුරුද්ද හදපු දේවල් නෙමෙයි. දැන් අපිට මේ වැඩපද දිහා බැලුවම කැඩවද පේන්නේ නැහැ. ඒ වැඩේ ඡායාව පේන්නේ නැහැ. ඒ වෙනුවට පේන්නේ මේ ආත්ම භව ගණන් බැලු තත්තු ගණන් දූමිලි. ඒ දූමිලි වලින් වැඩිච්ච රටා පේන්නේ. තමයි සමාන රටා දැක්කහම බය වෙනවා, ඊර්ෂ්‍යාව ඇති වෙනවා. මේවත් එක්ක සටන් කළ වැඩක් නැහැ. මේ තරහක් එපි ඉලිසියාවත් එක්ක සටන් කළ වැඩක් නැහැ. අර දූවිලි රූපේ එක්ක සටන් කළ වැඩකුත් නැහැ. ඒක බොරුවක්. ඒකම කරන්නේ මේ කැඩපත පිළිසුදු කිරීම. මේ කැඩපත පිළිසුදු කරගන්න. ඒක දූවිලි එක අයින් කරාම තමයි කැඩපත කැඩපතක් වෙන්නේ. සමාධි භාවනාවෙන් කරන්නේ හිතේ කාලයක් තිස්සේ බැඳී තිබුණු දුහුලි ඉවත් කිරීම. දුහුලි ඉවත් කිරීම. ඒ දුහුලි ඉවත් නම් ඉවත් නම් ඉවත් වුණහම අන්න කැඩපත පැහැදිලිව පිරිසිදුව බබලෙන්න පටන් ගන්නවා. ඒ තමයි පළවෙනි ධර්මදේශනාව කියන්නේ. ඒ දුමිලිවත් වෙච්ච හිත ගැන. ඒ දුමිලිවත් වුණාම ඒ ඇහැ ඇරෙන්න පටන් ගන්නවා. ධම්මචක්කු මුදපා. ඒ ඇහැ වැහිලා තියෙන දුමිලි වලින්. විරතං වීතමලං අනුත්තරං ධම්මචක්කු මුදපා. ඒ මලකට ඉවත් වුණා. විරජං වීතමල ඒ විරජං කියන්නේ රජස් දූවිලි ඉවත් වූ දූවිලි ඉවත් කළ වීතමල මලකට ඉවත් කළ ඒ වයින් අයින් වුණාම තමයි විරජං වීතමල අනුත්තර ධම්මචක්කමුද බව ඒ කිසි දෙයකට දෙවැනි නොවන ධම්මෙහි ඇරෙන්නේ මේ ධර්මය අපි හැම දිනකටම තියෙනවා. අපි දෙකයි කරගන්න ඕනේ තියෙන හැබැයි ඒක වැකිලා තියෙනවා. තත්තු ගණන් දුමින් මලකට ගන්න. මේක මෙයා අරගන්න ඕනේ. ඒ අරගෙනීම තමයි සමාධි භාවනාවෙන් කරන්නේ. අඳුනා ගන්නව අතාරිනවා. අඳුනා ගන්නව අතාරිනවා. නැවත නැවත කරන්නේ ඕනම දේ දුමින් අරින්න මලකට අරින්න නැවත නැවත පිළිමදින්නේ නැහැ. නැවත නැවත පිළිමදින්න. ඒ වගේ නැවත නැවත මේ සිහියෙන් මේ සිත පිරමැණීමක් කරගෙන සමාධි භාවනාව. නැවත නැවත ආනාපාන සති, නැවත නැවත ආස්වාසය දකින්න, නැවත නැවත ප්‍රසවාසය දකින්න. ඒ නැවත නැවත සිහිය පිටවා ගැනීම ප්‍රතිපලයක් විදිහට අන්න මේ තත්තු ගණන් තියෙන දූවිලි මලකඩ කැඩි කැඩි යන විරජාමන ඒ දුමිලි වලින් නිදහස් වෙනවා. වීතමනම් මලකට වලින් නිදහස් වෙනවා. ඒ නිදහස් වුණාම අනුත්තරෝ ධම්මේ උපදිනවා. ධම්මයෙන් ඒ ධම්ම හැට තමයි තේින්නේ ඇත්ත ඇති කියන්නේ. මේ හැට නෙමෙයි මේ අස්තික ධම්ම හැක් වෙනවා නෙමෙයි. මේ අස්තික පේන ලෝකය මේ අස්තිකින් ඇත්ත දකින්නවා නෙමෙයි. මේ අස්තිකට ඇත්ත පේන්නේ නැහැ. මේ ඇත්ත පේන්නේ නැහැ. බුරුව පේන්නේ නැහැ. පේනෝයි කියන ටිකනේ. මේ නෙමෙයි ධම්ම පේන්නේ ධම්ම හැක්. එතනේ මුලින්ම පේන ධර්මතාවය තමයි විස්තර කරන්නේ යම් කිංචි සමුදය ධම්මං සබ්බන්දනේ යම් කිංචි සමුදය ධම්මං ඇතිවීමේ අටගැනීමේ උපදීමේ මතුවීමේ ස්වභාවයේ යුක්ත දෙයක් යම ඉපදීමේ ස්වභාවයේ අටගැනීමේ ස්වභාවයේ ඇතිවීමේ ස්වභාවයේ යුක්තද සම්බන්ධ නිරෝධ ධම්මන්දි ඒ සියල්ලම සම්බන්ධම් ඒසියල්ලම නැති වෙන ස්වභාවයේ යුක්තයි. කිසියම් දෙයක් උපදිනවා කියන්නේ එහෙම නෑ. කිසියම් දෙයක් ඇති වෙනවද ඒ නැති වෙනවා. හට ගන්නවද ඒ විනාශ වෙනවා. මේක විතර කියන්නේ. හට ගැනීමේ ස්වභාවයේ විතරක් තියෙන විනාශ වීමේ ස්වභාවය නැති කිසි දෙයක් නැහැ. දහම් හැට පේනවා මේ මූලික ධර්මතාවයේ යම් කිංචි සමුදය ධම්මං සබ්බතං යෝතං. මේ දන්නවනම් දැන් දන්නවා කියලා අපි කියනවනම් ධම අතුම ගාන මේ කාරණේවත් අපි දැනගන්න මේ කාරණේවත් අපි දකින්නට මේ කාරණේවත් නොදැක අපිට කියන්න අයිතියක් නෑ අපි ධම දැක්කා කියලා. ධර්මාවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රථම ධර්මදේශනාවේදී ධර්මදේශනා අවසානයේ බුදුරණාහන්සේ දේශනා කරනවා කොණ්ඩඤ්ඤ දැනගත්ත අඤ්ඤාසිවත කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත කොණ්ඩඤ්ඤ දෙවරක් කොණ්ඩඤ්ඤ දැනගත්තා කොණ්ඩඤ්ඤ දැනගත්ත කෙනෙක් බවට පත් වුණා. කුමක්ද දැනගත්තේ මෙන්න මේ කාරණේ. ඒ කොණ්ඩඤ්ඤ අවසන් නම් සියල්ල දැනගත්තේ නැහැ නේ පළවෙනි දේශනාවෙන් මොනවද? හැබැයි මේ මූලිකම දේ දැනගත්තා. අනිත් හතර දෙනා මහන්සිය දැනගත්තේ නැහැ. හැබැයි කොණ්ඩඤ්ඤ ධර්මතුම දැනගත්තා. මොකද යම් කිසි සම්පේත සම්බන්ධතාවයක් තිබුණා. එතුමාණන්ගේ ධම්ම හැවිවර වුණා, දූමිනි වත් වුණා, මලකඩි වත් වුණා, පේන්න පටන් ගත්තා. යමක් ඇති වෙන ස්වභාවයෙන් යුක්තද? එහෙමනම් ඒ ඇති වෙන ස්වභාවයෙන් දුක යන ඇති වෙන ස්වභාවයෙන් යුක්තදයක්. දුක යන සදාකාලික සත්‍යයක් නෙමෙයි. පරම සත්‍යයක් නෙමෙයි දුක කියන්නේ. සදහටම තියෙන පරම සත්‍යයක් කියන්නේ සදහටම තියෙන එකක්. නැති කරන්න බැරි දෙයක්. පරම සත්‍යයක් කියන්නේ දුක කියන්නේ පරම සත්‍යයක් නෙමෙයි. එය හටගන්නා ස්වභාවයෙන් යුක්තදයක්. ඉපදෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් දුක යන ඕනෑම දුකක්. එහෙමනම් ඒ දුක නැති වෙනවා. එහෙමනම් ඒ දුක නැති කරන්න පුළුවන්. අන්න ඒ අවබෝධයයි මූලික ධර්ම අවබෝධය. ඒ අවබෝධය ලැබුව කෙනෙක් තමයි දුක නැති කිරීමේ පාර යන්නේ. මොකද එයා තමයි දන්නේ මේක පුළුවන් කියලා. කරන්න පුළුවන් මේ න්‍යායාත්මකව පුළුවන්. ඒ වචනේ වල පටලැවෙන්න එපා. ඒ වචන වල පටලැවෙනවා වෙන්නේ ඒක දින මූලික අර්ථය අපි හතන් අවතක් කරලා ඉති කොහෙත්ම ගෑවිලාවක් නැති අලුත් අර්ථකතන සංකීර්ණ අර්ථකතන දීලා මේ වැඩේ කරගන්න බැරි තැනකට
බුද්ධිගාමී අවස්ථාන ධර්මවාක්‍යය මාතුල මාත්‍යාත්මිකු නිරතුරව දැකීම නම් මේ මොහොතේ මාතුල මම සිටිය හැකිද ඊයේ තේරුම් ගන්නේ කෙසේද?
ඔය දෙන්නේ දැන් අපි හිතන විදිහට එහෙම බුදුසහමේ හිම එක කියලා තියෙනවා. අවසාන පරමාර්ථය තමයි ඉච්ච. දැන් මේ අවසාන පරමාර්ථයට සපෙනී සම්ප්‍රාප්තුණු හැමදෙනා වහන්සේලා තමයි එන්නේ දැනගෙන ප්‍රකාශයක් කරලා තියෙනවා. මේ කිසිතැනක ඔහොම කතාවක් කියන්නේ කියලා දෙන කතාවක් කරණී යන ආකාරයක් විද්දත්තයි පරිවෘත කරන ලදී නැවත කරන්න දෙයක් නැහැ. ගමනේ කරා වහාතේ උඹරේ විවිධුණම් කරගේ විවිධි මම කියන්නේ කිනවදේ ඇහිඳපු දෙනාට මොකද උනේ? ඒ නෙමේ බුදුදහමේ අවසාන පරමාර්ථය. අවසාන පරමාර්ථයේ දුක්ඛ නිරෝධය. චතුරාර්ය සත්‍ය විස්තර කරන්නේ අවසාන පරමාර්ථය විදිහට දුක්ඛ නිරෝධය. වෙන පරමාර්ථයක් නැහැ. වෙන අවසාන ස්ථාවක් කියන්නේ මේ මම නැති වීම. එහෙම කතාවක් නැහැ. ඒක වරදලා ගත්ත දෙයක්. ඒ කියන්නේ කතාව තියෙන්නේ බුදුදහම නෙමේ. අද්වෛත කියන්නේ හින්දු ආගමේ තියෙන එක නිකායක් අද්වෛත. මමයි අනුන් කියලා දෙකක් තියෙනවා. දෙකක් නෑ. මම තමයි අනුන්. අනුන් තමයි මම. එකයි තියෙන්නේ කියන ඒ අද්වෛත දෙකක් නෑ කියන දිට්ඨියක් නෑ කියන දර්ශනය. අද්වෛතයි. දෙතන විතරයි මම කෙනෙක් නෑ කියලා කතා කරන්නේ. බුදුදහමේ ඒ කතාවට යන්නේ මම ඉන්නවද නැද්ද කියන එක. ඉන්නවනම් ඉන්නේ කවුද කියලා දැනගන්න. නැත්නම් නැද්ද කවුද කියලා හොයාගන්න. මමව තියාගන්නවත් මමව නැද්ද කියනවත් නෙමෙයි මෙතන අරමුණ දුක නැද්ද කියන්නේ. ඒ නිසා ඔය අද්වෛතයේ ලොකුවට ගත්ත Hindu දාර්ශනිකයන් ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ මරණයෙන් පස්සේ සදාගතයන් වහන්සේ ඉන්නවද? තථාගතෝ පරමරණං හෝති. තථාගතයන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නවා. දැන් ඔය කාරණේ ඇත්ත නම් ඔය කියන අදහස ඇත්ත නම් මේ මම නැති කිරීම නම් බුදුදහමේ අවසාන පරමාර්ථය. එහෙම නැති බුදුරජාණන් වහන්සේට කෙලින්ම කියන්නේ නැහැ. මරණයෙන් පස්සේ තථාගතයන් කෙනෙක් නැහැ. මේ බුදුදහම එහෙම කිව්වේ නෑ. මම එහෙම කියන්නේ නැහැ. එහෙමනම් මරණයෙන් පස්සේ නැද්ද? එහෙම කියන්නේ නැහැ. ඇත්තෙත් නැත්ද නැත්තෙත් නැත්ද එහෙම කියන්නේ නැහැ. දවයේ තුන් හතර විදිහට ඇහැවෝ. අහලා කිව්වේ නැහැ. බුදුරණාහි කිව්ව මම එහෙම කියන්නේ නැහැ. ඉන්නවා කියන්නේ නැහැ. නැහැ කියන්නේ නැහැ. ඉන්නව නැහැ කියන්නේ නැහැ. ඉන්නෙත් නැහැ නැත්තෙත් නැහැ කියන්නේ නැහැ. හතර විදිහෙන් මම හතර විදිහට බුදුරණාහි කිව්ව මම එහෙම කියන්නේ නැහැ. දෙවෙනි දාසෙත් ඇවිල්ලා මන්නේ මාසේ නිදයන් නැති තරමට මේ ප්‍රශ්නේ උත්තර උග්‍ර කරගන්න කියලා. මේකද තියෙන ප්‍රශ්න. වෙන ප්‍රශ්න නැති නම් දෙවිදාදෙත් ඇහැරෙව. දෙවිදාදෙත් ප්‍රශ්නාස්තිය වලදී මම එහෙම කියන්නේ නැහැ. මරණින් පස්සේ තදාගෙන කියන්නේ. මාංශී ඉන්නවද? එහෙම කියන්නේ නැද්ද නැහැ කියන්නේ. ඉන්නවා ඒ වගේම නැද්ද? එහෙම කියන්නේ නැහැ. ඉන්නෙත් නැහැ නැද්දෙත් නැහැ එහෙම කියන්නේ. තුන්වෙනි දාසෙත්. තුන්වෙනි දාසෙදී හරුදරයන් හන්සේට එහිතෙන් දැටි මේ මිනිස්සයාට මොකක් හරි උදව්වක් කරන්න. මරණින් පස්සේ තථාගතයන් වහන්සේ ඉන්නවද නැද්ද කියලා අහන්න අලි මේ දැන් ඉන්න තථාගතයන් වහන්සේ කවුද කියලා දන්නවා. මේ වර්තමාන තථාගතයන් වහන්සේ කවුද කියලා දන්නවද? එහෙම දැනගෙනද මරණට පස්සේ ඉන්නේ කවුද කියලා අහන්නේ? ඒත් වර්තමානයේ ඉන්න තථාගතයන් වහන්සේව දන්නේ නැහැ. එහෙනම් මේ රූපේටද ඔබ රහතන් වහන්සේ කියන්නේ මේ රූපේට? නෑ රූපේට නෙමෙයි කියන්නේ. රූපේට රහතන් වහන්සේ කියන්නේ නැහැ. මේ දෙතිස් රූපයන්ගෙන් හැදුණු සතර මහා භූතයන්ගේ නිර්මාණය වෙච්ච කියන්නේ බෑනේ පටවි ධාතුවලද රහතන් වහන්සේ කියන්නේ තේජෝ ධාතුවලද කෙස් වලටද දත් වලටද නෑ රූපේට නෙමෙයි. එහෙමනම් වේදනාවලට ඒ රූපය ආශ්‍රිත වෙති වෙන විඳන වලට සැප විඳන දුක් විඳන නෑ ඒවටත් නෙමෙයි නම් රහතන් වහන්සේ කියන්නේ. එහෙමනම් ඒ ආශ්‍රිතව පහළ වෙන සංඥා වලට සංඥා ස්කන්ධයට මතක වලට නෑ මතකයක් නෙමෙයි. එහෙමනම් මේ චේතනා ස්කන්ධයෙන් සංඛාර නේ සංඛාර වලටත් නෙමෙයි රාගන්නාසිය. එහෙමනම් ඔය විඥාන හයට මනෝ විඥාන, ධාන විඥාන, සෝත විඥාන ඒවට ඒවටත් නෙමෙයි. දැන් මේ පහ ගැන මෙහෙම අහලා කියනවා එහෙනම් මේ පහටවත් නෙමෙයි නම් රාගන්නාසිය කියන්නේ මේ පහ අය තවත් දෙයක් නේද කියලා. තව දෙයක් උත් නැහැ. කියන කියන්න පුළුවන් මේ තව දෙයක් උත් නැහැ. ඉතින් දැන් ආසියාමෝ මේ වර්තමානයේ ඉන්න රහතන් වහන්සේව දන්නේ නැතිව ඔබ කොහොමද මේ මරණය පස්සේ ඉන්න රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවද නැද්ද කියලා දැනගන්නේ? එහෙම දැනගන්නේ නැහැ. මෙතන මේ පුද්ගලයේ ඉන්නවද නැද්ද කියන කාරණිය නෙමෙයි. ඒක අපි වැරදි සංකල්පයේ වරිගෙන් අල්ලගත්තා වගේ එකක්. මේ මම නැති කරන්න ඕනේ කියේ. මම නෙමෙයි නැති කරන්න ඕනේ අවිද්‍යාව නැති කරන්න. අවිද්‍යාව තමන් පිළිබඳ තියෙන අවිද්‍යාව. අපි අපි ගැන දන්නේ නැහැ. ඒ නොදැනුවත් තමයි නැති කරන්නේ. තමන් පිළිබඳ දැනීමක් පහළ වෙන අවිද්‍යාව නැති වෙන දැන් තියෙන විද්‍යාව පහළ වෙන. ඒක තමන් කවුද කියලා දන්නේ. තමන් කියන්නේ අනිත්‍ය පුද්ගලෙක් බව දන්නේ. තමන් කියන්නේ තමන් ඕන හැටියට හසුරව ගන්න පුළුවන් කෙනෙක් නොවන බව දන්නේ. තමන් හැදලා තියෙන්නේ තමන් නොවන දේවල් වලින් බව දන්නේ. ඒ දැනීම පහළ වෙන්න කෙනෙක් තමන් පරිහරණය කරන්නේ සාවද්‍ය විදිහට. වැරදි විදිහට තමන් පරිහරණය කරන්නේ. දුක ඇති වෙන්නේ තමන් නිසා නෙමෙයි තමන්ම වැරදි විදිහට පරිහරණය කිරීම නිසා. ඒ තමන්ම නිවැරදිව පරිහරණය කළොත් දුකක් නෑ. අනේ කලාවයි අපි භාවනා ඉගෙන ගන්න කොහොමද තමන්ම නිවැරදිව පරිහරණය කරගන්නේ? දැන් පිහියක් අනතුරුදායකද නැද්ද? ඒක පිහියේ අහල වැඩක්. ඉතින් පිහිය මම පරිහරණය කරන්න කියන්නේ අනතුරුදායක වෙන්නත් පුළුවන් ප්‍රයෝජනවත් වෙන්නත්. ඒ පිහිය වරද්දක් නෙමෙයි. යක්ුණ කියන්නේ පිය වරද්දක් නෙමෙයි. ඒ වගේ මේකින් උදව්වක් ගත්ත කියන එකක් පිය දෙන මොනකොත් නෙමෙයි. මොනකොත් නෑ හරකොත් නෑ. ඒ අපි පරිහරණය කරන ආකාරය. තමන්ම නිවැරදිව පරිහරණය කරන්න නම් තමන්ම නිවැරදිව වටහා ගත යුතුයි. තමන්ම නැති කිරීම නෙමෙයි තමන්ම අවබෝධ කර ගැනීමයි භාවනාව කියන්නේ. තමන් පිළිබඳ තිබෙන වැරදි වැටහීම්, වැරදි කල්පනා, වැරදි මතය අත්හරින්න. අත්හරින්න තියෙන්නේ මිච්ඡාදිට්ඨිය. මිච්ඡාදිට්ඨිය අත්හරින්න තියෙන්නේ. අත්හරින්න තියෙන්නේ සක්කායදිට්ඨිය. සක්කායදිට්ඨිය කියන්නේ තමන් අත්හැරීම නෙමෙයි තමන් පිළිබඳ තියෙන වැරදි දැකීම ටික අත්හැරීම. තමන් පිළිබඳ නිවැරදි දැකීමක් ඇති කරගන්න. ඒ තමා මේ අපේ නිෂ්ඨා නිල එන්න තමන් කියලා කෙනෙක් නැත්තම් මේ කිසි දෙයක කිසිම ඵලයක් නැහැ. තමන් කියලා කෙනෙක් නැත්තම් මොකද සිල් රැකීමේ තියෙන ප්‍රයෝජන? ඇයි අපි සිල් රැකෙන්නේ? දන් දෙන්න ඕනේ තමන් කියලා කෙනෙක් නැත්තම්. භාවනා කරන්න ඕනේ ඒ කිසි දෙයක් නිෂ්ඵල ක්‍රියාවකටපත් වෙනවා. ඔය තමන් කියලා කෙනෙක් නැති නිසා ධර්මයේ කියන ඒක බාහනක දෘෂ්ටි ඔය පුද්ගලයේ නැහැ කියන දෘෂ්තිය බොහොම විනාශකාරී දෘෂ්තියක්. මේ මිනිස්සු සම්පූර්ණයෙන් මේ විනාශකාරී දේවල් කරන්න පුළුවන්. දැන් තමන් කියලා කෙනෙක් ඉන්නවා ඉන්න කෙනාව පරිස්සම් කරගන්න. ඒ සඳහායි ධර්ම දෙන්න. ඒ සඳහායි සිල් රැකෙන්න. ඒ සඳහායි භාවනා කරන්න. මේ කාරණේ තමයි ප්‍රශ්නේ. කියන්නේ සැක තියෙනවා නම් කොහෙන් හරි බුද්ධ දේශනාවකින් පාඩියක් හොයාගන්න මේ මම කියලා කෙනෙක් නැහැ කියලා කොහේ හරි කරපු දේශනාව. සූත්‍ර ආශ්‍රිතව ප්‍රයයන් ප්‍රයනanse දේශනාවක් කළා තියෙනවා මම කියලා කෙනෙක් නැහැ. ඒ මම කියලා කෙනෙක් නැහැ නැති කිරීම තමයි විමල කියන්නේ. ඇතිනම් විමුක්තිය කියන. එහෙම ඔහෙදී හරි බුද්ධ දේශනාවක් තියෙනවා. තියෙනවා නම් අපි ඒ ගැන කටයුතු කරන්න තමයි. එහෙම නැත්නම් ඇයි අපි කියන්නේ බුදු දහමේ නිස්සාර කියලා?
ආදරණීය බුදුමානි සිහිය ඇදී සිත භාවනාවේ ක්‍රියාකාරයන් තුළ දිනු කිරීමේ ලබා ගන්නා පළකුද්ද සහ අත්දැකීම මෙම භවයේ නිත්ම නැවත උපත ලබා ගැනීමේදී ඉන පැරණි මට්ටමේ සිතම ඉදිරියට ගෙන යාමේ ශක්තිය නිස්පලයක් දැකී විට අලුත් උපතකදී ලැබේ දැයි ධර්මානුකූලව ආරාධනා කරගෙන මෙහෙරි ඉවසාගන්න.
අපිට ලොකු බයක් තියෙනවා මේ මරණය ගැනයි, මරණින් පස්සේ වෙන දේවල් ගැනයි, යන තැන් ගැනයි ලොකු බයක් තියෙනවා. අපිට අවශ්‍ය වෙනවා මේ එක්තරා විදිහකට මේ රක්ෂණ සාධකයක්. ඉන්ෂුරන්ස් පොලිසියක් ඕනේ නම් මේ ජීවිතයේ තිබිලා මාදි දැන් මේ ජීවිතේ නම් නහතරක් හරි අරන් යන්නේ ඉතින් සෞඛ්‍ය රක්ෂණේ ජීවිත රක්ෂණේ මාදි රක්ෂණේ කියන ඒ ටිකක් මාදි අපිට ඒ ටිකක් මාදි නම් මැරුණාම ඊළඟ තප්පරයටත් ඕනේ සාධකය මොකද වෙන්නේ ඒක නිකන් මොනවා හරි අපිට නොමිල යාගෙන කරන්නේ ඔය බය නැති කරන්න බෑ ඔය විදියට මොනවත් සාධක අරගෙන ඒ බය නැති කරන්න බෑ ඔය කියන්නේ මොනවා කිව්වද? ඔය සැකිය නැති වෙන්නේ නැහැ. ඔය සැකිය නැති කරන්න බෑ මොනවා කිව්වද? මොන විදියට ධර්මානුකූල විස්තර, විද්‍යානුකූල විස්තර කිව්වත් මරණය කියන්නේ මොකක්ද? මරණම් වෙන්නේ මොකක්ද? නැවතු උපදින්නේ මොකක්ද? ඒ සියල්ලම අපිට තේරෙන දේවල් නෙමෙයි, අපේ ප්‍රත්‍යක්ෂයන් නෙමෙයි. අපිට එහෙම ධර්මානුකූල වෙන්නේ කිව්වම අපිට හිතන ඇත්ත තමයි මේ කියන්නේ කියලා. ඇත්ත තමයි කියන්නේ කියලා හිතුවට ඒක ඇත්තක් බව අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඔය සැකිය දිගටම තියෙනවා. එනිසා ඉබදු ආරණාවට රැවටෙන්නේ මම ඒ බයිට විරුද්ධ වෙන්න. ඇයි අපිට මේ ප්‍රශ්නය ඇහෙන්නේ? මේ මරණය නැවතත් පස්සේ ඒ ගැන අපිට ප්‍රශ්නයක් එන්නේ ඇයි? ඇයි අපි මේ ඒක බය වෙලා තියෙන්නේ? ඒ ප්‍රශ්නය අනාගත ප්‍රශ්නයක් නෙමෙයි. අපි හිතුවට අනාගත ප්‍රශ්නයක්. ඒ වර්තමාන ප්‍රශ්නය. මේ වෙලාවේ අපිට තියෙන බයක් අපි ඒක මේ වෙලාවේ තියෙන බයක් බව නොදැන අනාගතයට ප්‍රක්ෂේපණය කරලා ප්‍රක්ෂේපණය කරලා අපි විවිධ ලක්ෂණ වචන වලින් ඒ බය වහන්න හදනවා. මේ වහන්නේ නෙමෙයි මේ බයට විරුද්ධ වෙන්නේ. විරුද්ධ වෙලා දකින්න ඒක වර්තමාන බයක් මේ තියෙන. වර්තමානයේ පිළිබඳ බයක් තියෙන. මරණයට කරන්න පුළුවන් හොඳ පුණ්‍යයක් මරණයට කල හැකි හානියකුත් නැහැ ලාභකුත් නැහැ. මරණය යන සාමාන්‍ය නිින්ද. මරණය කියන්නේ නිින්ද. බලන්න අපි නිදා ගන්නකොට රාත්‍රියේ කිසියම් හැඟීමකින් සිටියා කරේ ඉන්නේ ආවේග කියන්නේ ආවේගයෙන් ඉන්නවා මේක. තරහින් ඉන්නවා, හිත හිත ඉන්නවා, තරහින් ඉන්නවා දෙයක් නැහැ. එහෙම ඉඳලා නිින්දේ යනවා අපිම දන්නේ නැහැ. දැන් නිින්දේදී තරහක් තියෙනවද නැද්ද අපි දන්නේ නැහැ. තරහක් තියෙනවද කියන්නත් බැහැ, නැහැ කියන්නත් බැහැ. හැබැයි ඔය විදිහේ හරි අවදි වෙනවද? මහා රෑ හෝ ආන්දර හෝ අවදි වෙනවද? අවදි වූ ගමන්ම අපි අවදි වෙන්නේ යන තරහක් දෙක. තරහ තමයි මුල්ම අත්දැකීම බවදාම. පළවෙනි අත්දැකීම තරහ. වෙන කිසි දෙයක් නෙමෙයි මතක් වෙන්නේ. ඒ තරහට සම්බන්ධ සිද්ධිය, තරහට සම්බන්ධ දේවල්, තරහට සම්බන්ධ පුද්ගලයන්. සහ තරහ. නිින්ද යුද්ධයට බැරි වුණා තරහින් යුක්ත පුද්ගලයෙක්ව තරහ නැති කෙනෙක් බවට පත් කරගන්න. නින්දට බැරි වුණා. අපි ඉඳලා නිදාගත්තාම ඔක්කොම අද නිින්ද යන්නේ නැහැ නේද? ප්‍රශ්නයක් ඔළුවේ වද දෙනකොට අපි ඉඳලා නිින්ද ගියා නම් හරි. නෑ නිින්ද ගියාට හරියන්නේ නැහැ. නැවත අවදි වෙන්නේ මේ නොවිසුදුණු ප්‍රශ්නයක් එක්කමයි. තරහින් නිදාගත්තොත් ඇහැරෙන්න වෙන්නේ තරහත් එක්කමයි. තරහින් නිදාගෙන මෛත්‍රියෙන් ඇහැරෙන්න බැහැ. එහෙම ඇහැරුණු කෙනෙකුත් බය නිදාගත්තු ඇහැරෙන්නේ කියනවා. බයත් එක්ක නිදාගත්තේ හැමෝම අවුලුන්නේ කියනවා. ඒතර මොකද්ද නිින්ද කියන්නේ? නිින්දෙත් නැ නිින්දට බැරි වෙලා තියෙනවා අපි වෙනස් කරන්නේ. නිින්දට බැරි නම් අපි වෙනස් කරන්න මරණයකට බැ අපි වෙනස් කරන්නේ. අපි වෙනස් වෙන්නේ. අපි වෙනස් නොවී අපි විනික නිින්දට පවරනවා මරණයට පවරනවා. ඒ දෙන්නම අපි වෙනස් කරා. අපි වෙනස් කරගන්න. සහල්වේ නිදාගෙන බලන්න. නින්දට කලින් භාවනා කරගෙන, වන්දනා කරගෙන, ධර්මයේ මෙනෙහි කරගෙන, තමන් දවසේ වැඩ කටයුතු මෙනෙහි කරගෙන කරගන්න බැරි වෙච්ච දේවල් ඉන්න මත්දැවීම අත්හැරගෙන, අත්හැරීම නම් ඒව අවබෝධ කරගෙන, තමන් දවසේ යහපත් දේවල් කරා නම් ඒ ගැන සතුටු වෙලා, එහෙම හිතකින් නිදාගෙන බලන්න. ඇහැරෙන්නේ ඒවල් ලස්සන හිතකින්. ලස්සන හිතකින් නිදාගත්ත කෙනෙකුට විතරයි ලස්සන හිතකින් නිදෙන්න පුළුවන්. එතකොට ඒ ලස්සන නැති කරන්නත් නිින්දට බෑ. අර නිදාගන්න මොහොතේ කිසියම් ලස්සනක් තිබුණාද ඒ ලස්සන අවලස්සන කරන්න බෑ නිින්දට. නිින්දට බෑ ලස්සනක් අවලස්සන කරන්නවත් අවලස්සනක් ලස්සනක් කරන්න බෑ. මරණයටත් බෑ. ඔය දෙන්නටම බෑ. ඒ නිසා නිින්ද හෝ මරණය යනු වියවිය යුතු දෙයක්වත් ප්‍රාර්ථනා කළ යුතු දෙයක්වත් නෙමෙයි. බය වෙන්න තියෙන දෙයක් නෙමෙයි. අනේ මම ඇති කරගත්ත කොහොමෝ මට නැති වෙයි, නිදාගත්තොත් මැරුණොත් නැති වෙයි, බය වෙන්නේ බය වෙනකම්වත් නැති වෙයි නෑ. ඒ වගේම ඒව විසඳුමුත් නෙමෙයි. අපි ඉතින් අපිට ප්‍රශ්න තියෙනවා නින්ද කියොත් විසදෙනවා. අපි අපි ගන්නවා නින්ද කියන්නේ විසදෙන්නේ නැහැ. මැරුණොත් හරි. මැරුණට විසදෙන්නේ නැහැ. දැන් මරණය යනු විසඳුමක් නෙමෙයි. ඒ වගේම ජීවයේ ඉන්න දෙයක් නෙමෙයි. මේ මොහොතේ කරන්න තියෙන එක මේ මොහොතේ කරන්න. එවිට ඔය ප්‍රශ්නේ විසඳෙනවා. වෙන විසඳුමක් හොයන්න වෙන ක්‍රමයකට දැනුමින් විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේ මොහොතේ කරන්න තියෙන කරන්නේ දරෝ තේරෙයි. ඊළඟ මොහොත හොඳයි. මේ මොහොත අපි සිහියෙන් හිටියොත් ඊළඟ මොහොත හොඳයි. ඒ විශ්වාසයෙන් මේක ප්‍රත්‍යක්ෂයි. තමයි ප්‍රත්‍යක්ෂ නම් මේ මොහොතේ සිහියෙන් හිටියොත් ඊළඟ මොහොතේ මමට හානියක් කරගන්නේ. අප අපට හානි කරගත්ත හැම මොහොතකම හානි කරගෙන තියෙන අසීයෙන් හිටියොත්. අසීයෙන් සිටි මොහොතක සිතු සිතිවිල්ලක විපාක තමයි අපි විඳින්නේ හැමදේම. වර්තමානයේ සිහියෙන් සිටිනවා නම් ඊළඟ මොහොත ලස්සනයි. එතකොට ඇඳිලක ප්‍රත්‍යක්ෂය. ඔය බය නැතිද? මරණය කියන්නේ මේ මොහොතේ සිවුරු ක්‍රියාව. ඒ ක්‍රියාවට පිළිබඳ සිහියෙන් මොන දේ පුළුවන් නම් ඒ මරණියත් ලස්සන දෙයක් වෙයි. ලස්සනට මැරෙන්න පුළුවන්. ඊළඟ උපතක් තිබුණොත් ඒකත් මොන ලස්සන උපතක් වෙයි.
ආර්යයන්ගේ බුදුමනි භවයෙන් විපාකකින්ස කාම සාතාක්ෂින් නිසා භවයෙන් අපහවට ඇතිදී දුකන බවට දැනෙන සිත්තේ නිමිති බවක් සමහර දේශනාවල අසායත මේ පිළිබඳව ඔබ අදහස් පැහැදිලි කර දෙන්න.
ඔව් අපිට එහෙම අදහසක් තමයි තියෙන්නේ. මේ භවය සංසාරය කියලා දෙයක් මේ විශ්වයේ තියෙනවා කියලා. විශ්වයේ තියෙන දේවල් අපි ග්‍රහවල ගංගා ඇලවල මහා මුද කඳු කාන්තාර ග්‍රහ ලෝක තාරකා ඒ වගේ භවයේ කියලා දේකුත් කොහෙද තියෙනවා සංසාරේ කියලා දේකුත් තියෙනවා ඒ සංසාරේ තමයි අපි ඉන්නේ කියලා හරියට ගඟක ගහගෙන යන මොනවාරි පොටයක් වගේ සංසාරේ කියලා දෙයක් තියෙනවා ඒක අපි ගහගෙන යනවා අපි ඒකේ කියලා ඒක ගහගෙන යනවා එහෙම පොදු සංසාරයක් නැහැ පොදු සංසාරයක් නැහැ අප හැමදෙනාම ඉන්නේ පෞද්ගලික වූ සංසාරවල අප එකිනෙකාට පෞද්ගලික වූ සංසාරවල ඉන්නේ එනිසා එකිනෙක සංසාරේ නැති කරා කියලා අනිත් කෙනාගේ සංසාරේ නැති වෙන්නේ නැහැ අපි ඔක්කොම ඉන්නේ පොදු සංසාරයක නම් එකිනෙක සංසාරේ නැති කරාම මේ විශ්වයේදී සංසාරේ නැති කරා යන්නේ එහෙම නැති වෙන්නේ නැහැ නේද එහෙනම් එක බුදුරෙක් පහළ වුණා නම් හොඳටම නෑ නෑ එහෙම වෙන්නේ මේක පෞද්ගලික දෙයක් සංසාරේ යන පෞද්ගලික නිර්මාණයක් තම හදාගන්න දෙයක් නිසා තමන්ගේ බාහිරව පරිවත් තියෙන කවුරු හරි හදපු දෙයක් නෙමෙයි එහෙම මට තිබුණා මේක වෙන කවුරු හරි හදපු දෙයක් ඉතින් උදාහරණ එහෙම නෑ මේ හේතුඵල පටිච්ච සම්පන්නව හැදෙන දෙයක් සංසාරය කියන්නේ පටිච්ච සමුප්පන්නම හැදෙන දෙයක්. නොදන්නකමින් හදාගන්න දෙයක්. ඒ හදාගන්න කෙනාටම ඉදිරියවක් හදාගන්න නැතුයි. නොහදාගන්න. සරලම උදාහරණයකින් කියවොත් අපිට ඇස් දෙකට පේනවා. ඇස් දෙකට බොහෝ දේ පේනවා. ඒ දෙන්නේ සංසාරේ නෙමෙයි. දැන් මේ ගොඩනැගිල්ල පේනවා මේ මේ මයික්‍රෝෆෝන්ස් පේනවා ඉදිරියේ වාඩි වී සිටන කල්‍යාණ මිත්‍රයන් පේනවා. ඉතින් එහෙම පේනකොට අමුගෙනට මේ දෙන්නේ සංසාරේ කියලා. නෑ මේ දෙන්නේ සංසාරේ නෙමෙයි. මේ සංසාරේ මේ ඇස් දෙකට පේන දෙයක් නෙමෙයි. එහෙනම් අපි සංසාරේ දැක්කම ඉන්නේ නැහැ. පණ්ඩවසින් තමයි නම් මේ ඇස් දෙකෙන් බල බල ඉන්න සංසාරේ. නෑ මේ සංසාරේ නෙමෙයි දෙන්නේ. සංසාරය කියන්නේ මේ භෞතික ඇස් දෙකට පේන ඇස්වත් පහගත්තාම නැති වෙලා යන දෙයක් නෙමෙයි සංසාරය කියන්නේ. ඇස් දෙකට යමක් පේනවද මොනවා හෝ ඒ පේන දේ දිහා අපි මනසින් බලන ඇස් දෙකට පේන දේවල් දිහා මනසින් බලන ඇස් දෙකට පේන එක මනසට පේන්නේ තවත් දෙයක් ඇස් දෙක දැක්කේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ මනස බැලුවේ මොකක්ද කියලා. අර ඇස් දෙකට පේන දේ දිහා මනස කොහොමද බැලුවේ කියන එකයි අපි දන්නේ. අපි ඉන්නේ මනසක් දෙක. ඇස් දෙක දෙක නෙමෙයි ඉන්නේ. අපි හැම වෙලෙම ඉන්නේ මනින්ද්‍රියක්. ତେන මනින්ද්‍රිය හැම විටම මේ සංස්කරණය ඇස් දෙකට පේන දේවල් අහිමි ෆොටෝ එකක් අරගෙන ඒ ෆොටෝ එකේ හිමම මේ මුද්‍රණය කරලා දෙන්නේ නැහැ ඒක වෙනස් කරනවා ඒක වෙනස් කරලා අවලස්සන දේවල් අයින් කරලා ලස්සන ටික දාලා ඒ ටික කරන්නේ කැමරාව නෙමෙයි ඒ ටික වෙනම යන්ත්‍රයක් කරන්නේ ඒ සංස්කරණය ඒ වගේ ඇස් දෙක සංස්කරණයක් කරන්නේ ඇස් දෙක තියෙන දේ වෙන්නනවා ඒ ඒ මොහොතේම මනින්ද්‍රිය ඇවිල්ලා ඒ ඡායාරූපේ සංස්කරණය කරනවා ඇස් දෙක දැක්කදී ක්ෂණේකී සංස්කරණය කරන මනින්ද්‍රිය. අපි දකින්නේ ඇස් දෙකෙන් නෙමෙයි මනින්ද්‍රිය. ඒ නිසා අපි දන්නේ ඇස් දෙක දැක්කේ මොකක්ද කියලා. අපි දන්නේ මනින්ද්‍රිය පෙන්නුවේ මොකක්ද කියලා. ත්‍රි සංස්කරණය කරන පෙන්නන දේවල් වලට තමයි සංස්කාර කියලා කියන්නේ. සංස්කාර කියන්නේ. සංස්කාර කියන්නේ මේ කියන මේ බඩු භාණ්ඩ වලද නෙමෙයි ඒවට නෙමෙයි සංස්කාර කියන්නේ සංස්කාර කියන්නේ අවිද්‍යාවෙන් හදන දේ අවිද්‍යා පත්‍ය සංස්කාර ඇහැට පේන යමක් දිහා කෙනෙක් මනසින් බලනවාද ලෝභයෙන් යුක්තව ඇහැට පේන යමක් දිහා කෙනෙක් මනසින් බලනවාද ලෝභයෙන් යුක්තව එවිට ඒ දැනත්තාට වෙන්නේ සංසාරය. මේක පැහැදිලිව තේරුම් ගන්න. ඇහැට පේන කිසියම් රූපයක් දිහා කෙනෙක් ලෝභයෙන් යුක්තව මනසින් බලනවාද ඒ ලෝභයෙන් යුක්තව බලන කෙනාට පේන්නේ සංසාරයි ඇහැට තියෙන යමක් දිහා කෙනෙක් තාහෙන් බලනවා ඒ දැනතර මේ සසරම තමයි ඇහැට තියෙන යමක් දිහා කෙනෙක් මුලා වෙලා බලනවාද ඒ මුලා වෙලා බලන කෙනාට පේන්නේ සසරයි එහෙමනම් මේ ඇහැට පේන දේවල් වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ සංසාරේ ඉඳලා නෙමෙයි තියෙන්නේ ඇහැට පේන රූපයක් දිහා කෙනෙකුට පුළුවන් නම් ලෝභයෙන් තොරව බලන්න තරහෙන් තොරව බලන්න මුලාවෙන් තොරව බලන්න ඒ මොහොතේ තැනැත්තා දකින්නේ නිවන සසර නෙමෙයි මොහොත පේන්නේ නිවන යනු අලෝභ අදෝස මොහෝ ලෝභ දෝස මොහෝ වල ඡේවීම නිවන කියන්නේ නිවන ඉස්සර කරන්නේ රාග කෙල දෝස කෙල මොහත් කෙල රාග දෝස මොහ වලින් බලනකොට පේන්නේ සසර රාග දෝස මොහ වලින් ලෝභ බලනකොට පේන්නේ නිවන රාගදෝෂ මොහොවලි අහනකොට ඇහෙන්නේ සංසාරේ රාගදෝෂ මොහොවලින් තොරව හඳුනනකොට සසරෙ මෙහෙත තියෙන්නේ සංසාරේ යනු ලෝභ දේස මොහවල නිර්මාණය භෞතික නිර්මාණයක නිමේ සසර කියන්නේ ලෝභ දේස මොහොව. මෙතන ලෝභී යමක් කියා බලපුවම අපි හදා පටන් ගන්නවා සසරක්. ඒකත් එක්ක යනවා සෑහෙන වෙලා දේශින් බැලුවත් ඒ වගේ සෑහෙන වෙලාවක් යනවා. ඒ අපි කියන්නේ සංසාරය. හැබැයි අලෝභයෙන් බැලුවත් එහෙම එතන ගමනක් නැහැ. අලෝභ අදෝ සමෝහ වලින් අපිට පුළුවන් යමක් දිහා බලන්න. ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, රැවටෙන්නේ නැතුව යමක් දිහා බලන්න. එතන ගමනක් නැහැ. ගමනක් යන්න දෙයක්වත් නැහැ. එතන යන කෙනෙකුත් නැහැ. එතන පාරකුත් නැත්නම් මගේ කුත් නැත්නම් ගමන කුත් නැහැ සසර කුත්
අල්ලාන ජෝ ගුරුමෙන් ආනාපාන සති භාවනා කරන දැනෙන්නේ භාවනාව ආරම්භයේ සිදු වේලාවකින් සිත සමාධිමත් වී ශරීරයේ ධාතු ලක්ෂණ ප්‍රකට වේ ඉන්පසු පදවි සෙවදී සංකල ආදී ඉතාම වේගයෙන් සිදුවේ. එම වේගයේ වෙනස් කිරීම හෝ කිසිම පාදයක් නොමැතිව හැදෙන අතර එක්තරා විදියක එය පීඩනයක් බව හැඟේ. මහත්මාගේ මෙය ගාමෝදයේ යැකීමේ ආරම්භයක්ද මේ පිළිබඳ අදහස්සා උපදෙස් බලාපොරොත්තු වෙමි.
මේ ශරීරයේද ඔබ කලින් කතා කළා වගේ නිරන්තරවම කරකැවෙන පෙරළෙන ඇඹරෙන යන්ත්‍රයක්. මේක නැවතුන දෙයක් නෙමෙයි ශරීරයේ. කිසිම ශරීරයක් නැවතිලා නැහැ ශරීරයේ. කිසිම ඉන්ද්‍රියක් නිමාඩු අරගලක් නැහැ. මේ 24 පුරාම මේ හැම ශරීරයක්ම වැඩ කරනවා. මහා කර්මාන්තශාලාව වගේ ශරීරය කියන්නේ මහා කර්මාන්ත මහා යන්ත්‍රයක්. හැබැයි එහෙම මහා මේ කර්මාන්ත ශාලාවක තිබෙන මේ ඒ ක්‍රියාකාරීත්වය අපිට දැනෙන්නේ නැහැ. එහෙම නොදැනෙන්න හේතුව අපි ඉන්නේ වෙනම තැනක ඉන්නේ. දැන් බලන්න මේ කර්මාන්ත ශාලාවල ඒ කර්මාන්ත ශාලාවේ යම්පයි ඔක්කොම තියෙනවා. තිබ්බට සමහරට ඒකේ මේ ප්‍රධානී හැම ඉන්නේ සම්පූර්ණයෙන් මේ වෙන් කරපු කාමරයේ සම්මලි වීදුරු වලින් කර්මාන්තශාලාව බේරව බැලුවා. හැබැයි කිසිම සද්දයක් එන්නේ නැති වෙන කාමරයක් හදාගන්න පුළුවන්. ඒකට අර කර්මාන්තශාලාවේ යන්ත්‍ර වැඩ කරනවා වෙනකොට ඇහෙන්නේ නැහැ කිසිම සද්දයක්. එයා ඉන්නේ වෙනම ලෝකෙක. එතන අපිත් මෙහෙම ශරීරයක් පිටියට අපි ඉන්නේ වෙනම ලෝකෙක. වෙනම ලෝකෙක සිටින නිසා අපිට දැනෙන්නේ නැහැ මෙතන සිදුවන පෙරළියක්. ඒ ඉන්න ලෝකයට තමයි කියන්නේ මනස කියලා. මනස කියලා කියන්නේ ලෝකය. මේ මනස නැති ලෝකේ තමයි අපි ජීවත් වෙන්නේ මනෝලෝකවල. සිතිවිලි අල්ලගෙන කතන්දර හදාගෙන ප්‍රපංච කොටගෙන අපි ඉන්න වෙනම ලෝකවල. ඉතින් එහෙම ලෝකවල ඉන්න කෙනෙකුට මේ ලෝකෙ වෙන කිසි දෙයක් දැනෙන්නේ නැහැ. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. කිසිවක් වෙන්නේ නැහැ වගේ. දවසේ අහෝ කී වාරයක් ඉරිය වෙනස් කරන්න කියලා කෙනෙක් ගියා ඉන්න දන්නේ නැහැ හිතලත් නැහැ. ඒකට උත්තරයක් දෙන්න බෑ කිසි කෙනෙකුට. හැබැයි ගේ භාගය භවනා කරන කෙනෙක්ගෙන් අහෝ කී වාරයක් ඉරිය වෙනස් කරාද යන්න කියන්න පුළුවන්. ඒක වෙනස් කරා නම් වෙනස් කරා කියන්නත් පුළුවන්. එක පාරක් නම් වෙනස් කරා එක පාරක් වෙනස් කරා. මොකද එයා ඉන්නේ මනෝලෝකයක නෙමෙයි මෙතන මේ යථා ලෝකෙ ඉන්නේ. හරි යථා ලෝකෙ ඉන්න කෙනා තමයි දන්නේ යථා ලෝකෙ සිදුවන දේ. විදෙනවා කියන එක දන්නවා. විදෙන නිසා ධනෙ සිදෙන නිසා පාදක දිගයි. ඒක බව දන්නවා. දැන් අනිත් ගාමටත් විදෙනවා. විදෙන්නේ නැත්නම් විදෙන විදෙන හැම වාරෙම එයා ඉරිය වෙනස් කරනවා. හැබැයි විදෙන බව දන්නේ නැහැ. ඉරිය වෙනස් කරන බව දන්නේ නැහැ. ඒ වගේ ඔය භාවනා කරන්න පටන් ගත්තාම අපිට දැනෙන දේවල් සාමාන්‍ය වෙලාවට සිදු වෙනවා. සිදු නොවි තියෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ වෙන බව. භාවනා කරන්න පටන් ගත්තාම තේරෙනවා මෙහෙම වෙනවා, එහෙම වෙනවා, ඉර වෙනවා, තද වෙනවා, සීතල වෙනවා, දාඩිය දානවා. අපි හිතනවා මේක මේ භාවනාවෙන් සිදුවෙන දෙයක්. භාවනාවේ අතුරු විපාකයක්. භාවනාවේ වැරද්ද. එහෙම නැත්නම් කිසියම් සමාධියකට යනකොට පෙර නිමිත්තක් කියලා. එහෙම වෙන්න පුළුවන්. නමුත් මේවා භාවනාවත් එක්ක ගැට ගහගන්න එපා. මේ සාමාන්‍ය වෙන දේවල්. සාමාන්‍ය දේවල්ට අවධානය යොමු වෙටෙහි. ওই සියල්ල වෙන බව. භාවනා කරනකොට ඉතරනේ අනිත්‍යලාට ඔය හැමදේම වෙනවා. එකමදී අපි නොදන්නා දැනෙන්න තියෙන උනන්නේ මේ ශරීරයේ ධර්මයේ විස්තර කරන්නේ රූපයේ විස්තර කරන්නේ හැම විටම සීතලටපත් වෙන උණුසුමටපත් වෙන හිර වෙන තද වෙන ඇඹ වෙන පෙර වෙන දෙයක් විදියට රූපයේ විස්තර කරන රූපය කියන්නේ කොමක්ද කියලා විස්තර කරනකොට ධර්මයේ රූපයේ විස්තර කරන්නේ ওই විදියට සීතල දැනෙන රසය දැනෙන හිර වෙන තද වෙන පෙරලෙන ඇඹරෙන දෙයක් කියන්නේ. එහෙම නැති රූපයක් නැහැ. දැන් මේ රූපේ මේ ස්වභාවය භවනාගිය අපිට තේරෙන්නේ. මේ පේනකොට හඳුනාගන්න. හඳුනාගෙන සෑහළු කරගන්න ඕන වෙනවා. අන්න භවනාමි අපි කරගන්න ඕනේ. අපිට පුළුවන් අවශ්‍ය නම් තව තවත් හිර කරගන්න. එහෙම නැත්නම් තවත් සහැඳු කරගන්නත් පුළුවන්. ඒ හැකියාව දෙකම තියෙනවා භවනා යෝගියට. සාමාන්‍ය කෙනාට ඒ හැකියාව දෙකින් එකක්. මේ වෙන දේ දෙකක් ඉන්නවා. භවනා කරනකොට ඕන සහැඳු කරගන්න. එතකොට මේ හැම ශාරීරික ඉරවීමක් අපිට දැනෙන්නේ මාංශපේශී තදවීමක් පිටුපසම චේතනාවක් තියෙනවා. එන අපි මනසින් යමක් තද කරලා අල්ලගන්න හැම විටම ශරීරයේ මාංශ පිටු තද වෙනවා. ඕනම දෙයක් ගැන තදින් හිතලා බලන්න මේ නළල රැලි වෙනවා. හැබැයි දැන් නළලින් නෙමෙයි හිතන්නේ මේ කියන මේ නළලේ තියෙන ඒ හැම කොටසින් නෙමෙයි අපි හිතන්නේ නළල රැලි ගහන්න ඕනේ නැහැ අපි මොනවද තදින් හිතුවා කියලා. නෝ නළල රැලි ගහනවා. එහෙම නැතුව යමක් ගැන තදින් හිතන්න බෑ කියන්නේ. ලොකු ප්‍රශ්නයක් අපි ඉන්නකොට නෑ ඔබ පාත්‍යලා මගේ ස්ථාත්‍යලා ඉන්නේ. හැබැයි ඔබ උන තේින්න බරක් නෑ බාගල. රොයිසුටත් බරක් නෑ තේින්න. නමුත් පේන බරට වඩා නොපෙනෙන බරකින් අපි මිරිකිලා ඉන්නේ. එතකොට ඔන්න ඔය ශරීරයේ කිසියම් අපිට තේරෙනකොට කිසියම් මේ රූපණයක් කිසියම් තදවීමක් ඇඹරින්මත් දැනෙනකොට ඒ අඳුනගන්න. අඳුනගෙන ඒකෙනි ගැටීමක් ඇති කරගන්න එපා. පටිගයක් ඇති කරගන්න එපා. ඇයි මෙහෙම වෙන්නේ? මම භාවනා කරනවා. මෙහෙම වෙන්නේ ඇයි? මෙහෙම නොවිය යුතුයි. එහෙම ගැටීමක් ඇති කරගන්න එපා. ඇති කරගන්න උපේක්ෂාව. ඒක එහෙම වෙනවා. ඒක තමයි ඇත්ත. මේ වෙලාවේ ඇත්ත මේක තමයි. සීතලක් දැනෙන එක තමයි. ඒක පිළිගන්න. එකඟ වෙන්නේ යත්තේ උපේක්ෂාව. ඊළඟට බලන්න හිත කොහොමද මේ වෙලා? මේ ශරීරයේ හිත කොහොමද? හිත දිහා බලවගමම තේරෙයි කිසියම් සිටිවිල්ලක් අපි දැකීම තනිය අල්ලගන්න. කොමං කොයි කො භාවනාව තනින් අල්ලගන්න එහෙම නැත්නම් භාවනා කමටහට තනින් අල්ලගන්න එහෙම නැත්නම් භාවනා කරනම වෙන්න ඕනේ දේවල් බලාපොරොත්තු අපි තනින් අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් භාවනා කරගන්න බැරි වෙන විදියට පරිසරයේ ශබ්ද තියෙනවා නම් අපි ඒකේ දේවල් තදින් වේශයෙන් අල්ලගෙන ඉන්නවා. කුමක් හෝ දෙයක් තදින් අපි අල්ලගෙන ඉන්නවා. සිටිවිල්ල. අන්න හිත දිහා බැලුවාම තේරෙයි මේ මුල කොතනද කියලා. අර ශරීරයේ දැනෙන දේ මුල කොතනද? ඒක අහන්න. ඒ මානසිකව තද කරගන්න සිටීමක් කර මිහිල් කරන මිහිල් කර සැනින්ම Tamanට දැනෙන ශරීරයේ මිහිල් වෙනවා. ශරීරයේ පටන් ගන්නද ශරීරයේ සිදුවන දේවල් ගැන උපේක්ෂාවක් ඇති කරගන්න. ගැටෙන්න යන්න එපා. මොකද ඒව ප්‍රතිඵල. හේතුව තියෙන මනස. ඒ මනස වෙනස් කරගම ශරීරයේ නිහිරද.
ගෞරවණීය මුතුමනි, ආධුනිකයෙකු වශයෙන් භාවනාව පුහුණු නිවසේදී ඒ සඳහා කළ යුතු වක්පිළිවෙල ආරම්භ කළ යුතු ආකාරයේ පැහැදිලි කිරීමක් කරන්න.
භාවනා කරන ආධුනිකයෙක් එක් ආධුනිකයෙක් කියලා නෙවෙයි ආධුනිකයෙක්. ඒ ආධුනික කියන වචනේ බොහොම ලස්සන වචනයක්. මා හරියට කැමති වචනයක් ආධුනික. හේතුව ඒ තමයි ඇත්ත. අප හැමදෙනා පිළිබඳවම ඇත්ත මොකද්ද? අපි හැමදෙනාම ආධුනිකයන්. ආදරේ කියන්නේ වණ කිසි කෙනෙක් නෑ භාවනා. මේ තාම අපිට ආධුනික වණ කිසි කෙනෙක් නෑ. කෙනෙක් හිතනවා නම් මම මෙච්චර කල් භාවනා කරා, අවුරුදු පහක් භාවනා කරා, දහනක් භාවනා කරා, මගේ භාවනා ඉතිහාසයේ මේ පමණ දිගයි. එතන භාවනාවක් නැහැ. එතන භාවනාවක් නැහැ. භාවනාව කවදාවත් ඉතිහාසයක් නැහැ. ඉතිහාසයේ අර මහත්යේ නිර්මාණය. ඉතිහාසය කියන්නේ ඊයේ මම හිටියා, පෙරේද මම හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නෝනේ. මේ චින්තනයක් තියෙනවානේ. රහතන් වහන්සේට නැති චින්තනයක් විදියට ඒ කියනවා. ඊයේ මම හිටියද, අද මම ඉන්නවද, හෙට සිදුණු ලබනවාද? මෙබඳ සිතිවිලි රහතන් වහන්සේට නැහැ කියලා. අපිට තියෙනවා. අපි එහෙම හිතන්න කැමති. නැවත නැවත අපි හිතන්නේ ඔය මම ත්‍රී පුරු කාලති ත්‍රිත්‍රේ ධම්මලක අමුණන මමත්තේ පුරුක් අපි අමුණනවා අතීත වර්තමාන සහ අනාගත කියන කාල ත්‍රිත්‍රේ ධම්මල. එමනවාම තමයි මේ දිගට ඉන්න මමෙක් අපිට පේන්නේ. දිගට ඉන්න මමෙක් භාවනාව විස්තර කළොත් මේ මොහොතේ සිහියෙන් වර්තමාන ආස්වාසය දැනගැනීම, වර්තමාන ප්‍රස්වාසය දැනගැනීම, වර්තමාන පියවර දැනගැනීම සක්මන් භාවනාව. දැන් හැම දෙයකින්ම බලන්න කියන්නේ මොකද්ද? මේ මොහොත දැනගැනීම. මේ මොහොතේ ජීවත් වීම. දැන් මේ මොහොතේ ජීවත් වෙන කෙනාට විතරයි තේරෙන්නේ තමන් ආධුනිකයෙක් කියලා. අපි හැම මොහොතකම ආධුනිකයෙක්. හැම මොහොතකටම අපි ආධුනිකයෙක්. ආධුනිකයෙක් වෙන්න පුළුවන් නම් ඒ තමයි ලොකුම දේ. මොකද ආධුනිකයෙක් කාලේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඔය කාල රේඛාවේ අතීත වර්තමාන අනාගත කියන ඒ ත්‍රිකාල ධම්මලේ පුරුකක් නෙමෙයි ආධුනිකයෙක්. එහෙම නැතුව අපි හිතනවා නම් අපි මෙච්චර භාවනා කරා, අච්චර භාවනා කරා, අතනත් භාවනා කරා, මෙතනත් භාවනා කරා, ඌරලේ නැකත් කරා, මේ ඌරලේ නැකත් කරා. අපි මේ සංසාරේ සාධුනිකයෙක් වෙන්න ආධුනිකයෙක් වෙන්නයි අපි භාවනා කරන්නේ. භාවනා කිරීමෙන් ආධුනිකයෙක් ප්‍රවීණයෙක් බවට පත් වෙන්නේ නැහැ. භාවනා කිරීමෙන් හැමදාම යන්නේ ආධුනිකයෙක් බවටයි. ආධුනිකයෙක් කියන්නේ අපි ඉගෙන ගන්න කෙනෙක්. හැම මොහොතකම ඉගෙන ගන්න කෙනෙක් ආධුනිකයෙක්. ඒ නිසා ඔය ආධුනික தত্ত্বය අතින් දේවා. දැන් ආධුනිකයෙක් විදියට ගෙදරදී භාවනා කරනකොට කළ යුතු වක්තිනි වෙනවා. එහෙම මේ දැන් ආධුනිකයෙක්ට වෙනම වක්තිනි වෙනවීඩයන්ට වෙනම වක්තිනි නැහැ. එහෙම දෙකක් නැහැ නේද? ඒ වගේම මේ ගෙදරදී භාවනා කරනකොටයි භාවනා මධ්‍යස්ථානයේ භාවනා කරනකොටයි කියලා වෙනසකුත් නැහැ. භාවනා මධ්‍යස්ථානයේ භාවනා කරනකොට එකවත් පිළිවෙත් එකක්, ගෙදරදී තවත්වත් පිළිවෙතක් එහෙම එකක් නැහැ. භාවනාව තමයි වද. භාවනාව තමයි පිළිවෙත්. වෙන පිළිවෙත් නැහැ භාවනාව. සිහිය තමයි ඉලක්කය. ගමනාන්තය සිහියයි ගමනාන්ත සිහිය. මේ මෛත්‍රී භාවනාව මොකද වත් පිළිවෙත මෛත්‍රී භාවනාවේදී මෛත්‍රී භාවනාව වඩන්න තියෙන වත් පිළිවෙත මොකක්ද? මෛත්‍රිය වෙන වත් පිළිවෙතක් නෑ මෛත්‍රී භාවනාව. ඒක මෛත්‍රිය තමයි ගමනාන්තය. මෛත්‍රිය තමයි ගමන. කරුණා භාවනාව ගත්තත් ඒ කරුණාව තමයි. වෙනවත් පිළිවෙතක් නැහැ. භාවනාව විතරයි මේ ලෝකයේ සියලුම වත් පිළිවෙත් වලින් නිදහස් වෙන්නේ. කියන සියලුම සීලපද පරමාර්ථයෙන් නිදහස් වෙන්නේ. ඉතින් අපි මේ ඉලක්කය සීලපද පරමාර්ථ වලින් නිදහස් වීමද? ඒ ඉලක්කය වෙන්න ඕනේ. දුක නැති කරගන්න කළ යුතු දේ මොකද්ද? නැපල යුතු දේ මොකද්ද? මොනවා කරොත්ද දුක නැති වෙන්නේ? මොනවා කරොත්ද දුක තියෙන්නේ? මේ දෙක වෙන් කරගන්න. සීලපද පරාමාස කියන ඒවා කරාට දුක නැති වෙන්නේ නැහැ. විමුක්තියක් නැහැ. සංසාරයේ කෙලවරක් නැහැ. ඒතර සංසාරයේ කෙලවර වෙන දේවල් මොනවද? මොනවා කළොත් සංසාරයේ කෙලවර නොවෙයිද? මේ දෙක වෙන් කරගන්න. වෙන් කරගෙන සංසාරයේ කෙලවර වෙන්න තියෙන ticket ප්‍රමුඛ ස්ථානයේ දෙන්න. අපිට නෑ සාමාන්‍ය මේ සාමාන්‍ය ජීවිත ගත කරන විදිහට මහා දිග කාලයක් භාවනාවට නෑ. තියෙන්නේ බොහොම දිග කාලයක්. ස්වල්ප වෙලාවක් තියෙන්නේ. රස්සාවට යන්න ඕනේ, උයන්න ඕනේ, රස්සාව කරන්න ඕනේ, තව දුකම් තියෙනවා. ඒ සියල්ල අතර බලන්න කොච්චර ටික වෙලාවක් භාවනා කරන්න තියෙන්නේ. දැන් ඒ වෙලාවෙත් අපි තවත් දේවල් මෙහෙමට මුලටයි අගටයි මැදටයි වෙන් කරගත්තොත් භාවනා කරන්න දවන්නේ. නිසා මේ පිළිවෙත පිළිපදින්න. එකම එක පිළිවෙතයි කියන්නේ මේ පිළිවෙත පිළිපදින්න. ඒක හොඳටම ඇති. මේ පිළිවෙත හරියට පිළිපැද්දොත් අර භාවනා කරන්න තියෙන මුංචි කාලේ හරි ලස්සනට භාවනාව වෙයි. හැබැයි මේ පිළිවෙත පිළිපදින්න නැතුව වෙන මොනවත් පිළිවෙත කරත් අර භාවනා වේලාව නාස්ති වීමක් මිස භාවනාවක් නම් ඒක මොකක්ද කරන්න තියෙන වත් පිළිවෙත? අනුමදානි වාඩි වෙලා කරන භාවනාව කරන වෙලාවක් තියෙනවනේ තම ජීවිතයේ ගෙදරදී. අපි හිතමු රාත්‍රී 8ට නැතිනම් 9ට භාවනා කරා. දැන් මේ නමෙන් නම් භවනා කරන ගෑ අඳුම ගානේ අටි ඉඳලවත් නමේ වෙනකල් කරන වැඩ සිහි කරගන්න. අඳුම ගානේ පැයවත් කරන වැඩ අවධානයේ සංසුන්ව කරගන්න. මොකද නොකර ඉන්න එපා. ආමඩි ළඟ භවනා කරන් දිනෝ කියලා මොකද නොකර ඉන්න එපා. නොකර ඉන්න කියලා භවනා කරගන්න බැරි වෙන්නේ නැහැ. කරන වැඩ ටික අවධානයේ සිහියෙන් සහ සංසුන්ව කරගන්න. එතන අපි ක්‍රමයෙන් භාවනාවේ මනස ගොඩනගන මේ පැය අටේ ඉඳලා අපි මිනිත්තු කරන වැඩත් එක්ක භාවනාවේ මනස සිහිය ගොඩනගන. එතකොට නමේට වාඩි වෙන්නේ අප ගොඩනගාගත්ත භාවනාවේ මනස. භාවනාවේ මනසකින් තොරව භාවනා කරන්න බෑ. අර නමේට භාවනා කියලා එකපාරට නමේට දැන් නමයි කියලා වාඩි වුණාට භාවනාවක් වෙන්නේ නෑ. අපි වාඩි වෙන්නේ අභාවිත මනසකින්, කලබලකාරී මනසකින්. ඒ කලබලකාරී මනස සංසුන් කරලා භාවනාවට ගේන්න හදනකොට වෙලා ඉවරයි. ඉතින් හැමදේම අපි යන්නේ ඔතෙන්ට තමයි. කලබලේ ඉඳලා කාර්ය බහුලයි කියලා කලබලේ භාවනාවට වෙලාවක් හදාගන්න. කලබලෙන් වාඩි වෙනවා. වාඩිල කලබල හිත දුවන හිත ඒක දැන් කරන්න හදනවා 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 හදලා ඉඳලා එකක වෙන්න උන්න වෙන්න තියෙනකොට වෙලාව ඉවරයි හැට. එහෙමනම් මේ පිළිවෙත පිළිපදි අඳුම ගානේ පැහැපත් කරගෙන වැඩ සිහි කරා. අවධානය කරන්න සංසම් කරා. එහෙම කළා ඒ සිහියෙන්ම වාඩි වෙනවා. බලන්න ලස්සනට භාවනා වෙයි. ලස්සනට භාවනා වෙයි. ඊට පස්සේ භාවනා නැගිටට පස්සේ මොන පසුවත දැන් මේ පෙරවදනකේ පසුවත මොකද්ද? ඊ තවත් හරි කරන්න තියෙනවා නම් දවස් ඉතිරි වෙලා ඒ ටිකක් හරිදත් මේ සිහියේ සම්සම්ම කරගන්න. එතකොට මේ අද කරපු භාවනාව අපිට අවුදාට දෙනියක්. බොහෝ දවදි වෙන්නේ අපි භාවනාව. ඊළඟ දවසේ අපි භාවනා කරන්නේ මෙතන නවත්තපු තැන ඉඳලා ආයි මුල ඉඳලා නෙමෙයි. නැත්නම් අපි හැමදේම මුල ඉඳලා. හැමදේම මුල ඉඳලා නේ. අද නවත්තපු තැනින් හිට පටන් ගන්න. එතකොට ඒ ගමනක් යන්න පුළුවන්. නැත්නම් ගමනක් නෑ.
ගුරුතුමනි මා භෝධිත ආනාපාන සති භාවනාව කරමින් සිත සමාධිමත් කරගනිමි. නමුත් ඒ සමාධිය වැඩි වේලාවක් පවතින්නේ නැත. නැවත සිත සමාධිමත් කරගන්න උත්සාහ කරන් නොහැකි වී යයි. මේ මන්දරේ පාදාවදෙනුනේ කවුරුවේ ඉඳාසිතු
පළමු කරට පළවෙනි මතාවට සමාධිය නැත්නම් හිතේ සංසුන් භාවයක් එන්නේ බලාපොරොත්තු විරහිත. අපි දැන් භාවනා කරගෙන යන යනකොට ඔන්න හිතේ වෙනසක් වෙනවා. කලබල යටි වෙනවා. සිත දිවීම අඩු වෙනවා. හිතේ ඇති වෙන ආවේග අඩු වෙනවා. අඩු වෙනවා. හිත සංසුන් වෙනවා. දැන් අපිට එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මේක 10ක් භාවනා කරනකොට සංසුන් වෙන්න ඕනේ කියලා. අපි දන්නේ නැහැ. භාවනා කරගෙන යනකොට ඔන්න සංසුන් වුණා. දැන් අපි ඒ වෙලාවට එලා බැලුවොත් තේරෙනවා දැන් නිදු 10ක් භාවනා කරලා ඊට පස්සේ සංසුන් වුණා කියලා. ඊට පස්සේ අපි ඒ මානසිකව කරගන්න. ඊළඟ දවසේ මම නිදු 10ක් භාවනා කළා 10යි සංසුන් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. අපි මේක දැන් කෘතිම කරගත්තා. අර ස්වභාවික සිදු වූ ක්‍රියාව අපි දැන් කෘතිම සිද්ධියක් බවට පත් කරගත්තා. ඒ කෘතිම සිද්ධියක් බවට පත් කරගත් සැනින් අර ස්වභාවික දේ අහිමි වෙලා යනවා. සමාධිය කියන්නේ ස්වභාවික දේ. ඒ ස්වභාවික දියම් කරගන්න ඊළඟ ප්‍රතික්ෂා කරන්න උදාහරණයක් ගන්න 15 වෙනි පුළුවන්. ඒක නැවත වෙන්නෙම නැහැ. ඒ වෙන්නේ නැත්තේ අපේම හදිස්සිය සහ අපේම තියෙන කෑදරකම නිසා. ඔය සමාධියට කෑදර වෙනා නම් අවතාරවත් මේ ඉතින් සමාධියක් ඇති කරගන්න බැහැ. කෑදර සමාධිය කියන්නේ අත්හැරීම. අත්හැරීමෙන් ඇතිවෙන දෙයක් විස මේ ග්‍රහණය කර ගැනීමෙන් බදා ගැනීමෙන් ලැබෙන දෙයක් නෙවෙයි සමාධිය කියන්නේ. අනිත් එක මේ සමාධිය නැති වෙනවට බය වෙන්නත් එපා. සමාධිය කියන්නේ නැති වෙන දෙයක් තමයි. ඔය ලෞකික සමාධිය කියන්නේ නැති වෙන දෙයක්. ඒ ඇති වෙනකොට දැනගන්න මේක නැති වෙන දෙයක් කියලා. මේ හොඳයි. ඇඟට හොඳයි, හිතට හොඳයි. භාවනාවටත් හොඳයි. භාවනා වේතරා වීම සාර්ථකත්වයක් වෙනවා මේ සංසුන් වීමෙන් ඒකටත් හොඳයි. අනේ නැති වෙන දේක් සමාධි සමාධි කියන්නේ සංස්කාරය. සංස්කාරය නෙමෙයි සංස්කාර වෙලා ඉන්න සමාධියක් නෙමෙයි සංස්කාරය. සංස්කාරයේ ස්වභාවය තමයි අනිත්‍ය නැති වෙන දේ නැති වෙන. ඒක සමාධියටත් බලන්නේ. ඒ නිසා දුක් වෙන්න එපා. සමාධියක් නැති වුණා කියලා දුක් වෙන්න එපා. සමාධිය කියන්නේ කාලික දෙයක්. කාලික දෙයක්, තාවකාලික දෙයක්. අනිත් හැම දෙයක්ම වගේ සමාධියක් තාවකාලිකයි. කිසියම් සමාධියක් ඉදේ කියන විට බලන්න ඒ ලක්ෂණ මොනවද? මේ සමාධිය කියලා තමයි අත්දකින්නේ මොකද වචනයක් නෙමෙයි අත්දකින්නේ. ආයතෝ මොනවද අත්දකින්නේ බලන්න. ශාරීරික කොහොමද මේ සංසිඳාවේ අත්දකින්නේ? ශරීරය බලන්න වගේ දැනෙනවද? සැහැල්ලුයි වගේ දැනෙනවද? බලන්න. හුස්මත් එක්ක කොහොමද සමාධිය අත්දකින්නේ? හුස්මට කොහොමද වෙලා තියෙන්නේ? හිත කොහොමද? හිත මොනවද? බලන්න. එතන මේ සමාධිය හඳුනා ගන්න. වචනය අයින් කරලා සමාධිය කියන වචනය අයින් කරලා ඒ ක්‍රියාකාරීත්වයෙන් හඳුනාගන්න සමාධිය. අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගන්න අතරම සමාධිය පිළිබඳ ඒ ලබන අත්දැකීම් පිළිබඳ කිසියම් වූ රාගයක් හිතේ ඇති වෙනවද? ලෝභයක් ඇති වෙනවද? ඒ ලෝභයත් අපි මේක දිගටම තියෙනවා. එකක් දැකගන්නයි ඒ අපේක්ෂා සහගත මනස හඳුනගෙන හරි අතරින් ඔබේ සමාධිය නෙවි සමාධිය අතරින් කියලා කොහොමද කියලානේ අතරින් කියලා තියෙන්නේ සමාධිය ලැබෙන සෝයෙට තියෙන රාගයක් හරි තුන්වෙනි ධ්‍යානයේ කියන්නේ එහෙමනේ වීගියාච විරාග ඒ දෙවෙනි ධ්‍යානයේදී දෙවෙනි සමාධි මට්ටමේදී ලැබෙන ප්‍රීතියක් කියනවා ලොකු ප්‍රීතියක් ලැබෙනවා කියලා කොහොමද ඔබ විස්තර කරනවා? සුද්ධ දුන්නේ ධ්‍යානයට යන්න නම් කරන්න තියෙන්නේ මොකක්ද? අර ප්‍රීතිය අත්දැකීම නෙමෙයි. ප්‍රීතියච විරාග. ඒ ප්‍රීතියට කිසියම් රාගයක් තිබ්බනම් ඒකම නේ හොඳයි. මේ කියන සංසුන්තාවේ මේ කියන සතර ප්‍රොච්චන හොඳද මේක තව තව ඕනේ කියලා කෑදර තම තිබ්බනම් ඒ කෑදර තම අත්හරින්න. කෑදර තම අත්හැරියාම අන්න ඉදිරියට යෑමක් තියෙන. නැත්නම් අපි කෑදර තම වර්තමානයේ පදාගෙන ගමන නවත්තර. සමාධිය හඳුනාගන්න සමාධිය ලක්ෂණ හඳුනාගන්න සමාධිය පදාගෙන ඉන්නවා නම් පදාගෙන ඉන්න බව හිතන හරි. ඒ අත්හරින්න. සමාධිය නෙමෙයි අත්හරින්න. අපි පදාගෙන ඉන්නේ අත්හරලා. ඒ අත්හරිනාම සමාධිය දුන්නත් එකයි නැත්නම් දෙකයි අපිට අපේ ගමන යන්න. ඊළඟ දවසේ වාඩි වෙන්න එපා. කලින් දවසේ ලැබුව අත්දැකීම ඒ අච්චයෙන්ම නැවත ගන්න නැතා. හැමදේම අලුත්. හැම මොහොතක්ම අලුත්. එතන ඊයේ ලැබුණ දේ නැවත ලබන්න මොකටද ආයෙ වාඩි වෙන්නේ? ඒක ඊයේ ලැබුවානේ. ඒකේ මෙන්න දෙයක් තිබුණා වුණා. එතන අපි අදත් වාඩි වෙන්නේ ඒ සඳහා නම්, හෙටත් වාඩි වෙන්නේ ඒ සඳහා නම්, ඊළඟ අවුරුද්දෙත් වාඩි වෙන්නේ ඒ සඳහා නම්. මොකද ඒක තියෙන තරමයි ප්‍රගතියක් නැහැ. සාද වාඩි වෙන්න අලුත් කෙනෙක් විදියට. අලුත් කෙනෙක්
අපිට යම්ේද මේ භාවනාවේ සීපටයක් ඇත්තම් ඒ ලබාගතයි
සීලිපටිය කියන්නේ හුස්ම බලන්න පුළුවන් සීලියද?
උෂ්ණ ලැබෙන අපට යම් දෙකින් ගන්න සතිය කියන්නේ.
දැන් වචනාමි කතා කරනකොට තාපිනවා බලනවා කියන වචන විවිධ අර්ථයෙන් ආවස්ත ඒකාර්ථයක් තමයි අපි කලින් කතා කළේ. දැන් ධර්මත අපිනවා කියුවහම ඉතින් පුළුවන් කියන්නේ මේ ඇස් දෙකෙන් බලන දෙයක් නෙමෙයි. මේ ඇස් දෙකෙන් නෙමෙයි ධර්මත කියන්නේ ධර්මනේ. ඒ වගේ දැන් කෙනෙකුට හුස්ම දකින්න හුස්ම දිහා බලන්න කියුවහම මේ ඇස් දෙකෙන් හුස්ම දිහා බලන්න කියන එක නෙමෙයි. එහෙනම් ඇස් දෙකට හොලගක් වෙන්නේ නැහැ. එකකට කොහොමද උලගක් දෙන්න බෑ. උලග නිසා සිදුවන වෙනස්කම් පේනවා. දැන් ගහකොළේද වෙනවා පේනවා නිසා උලග දෙන්නේ ඇස් දෙකට. දැන් හුස්ම දෙන්නේ නැහැ. දැන් හුස්ම දැනගන්න. දැන ගැනීම කියන වචනේ තමයි හොඳම වචනේ. ආස්වාසිය දැනගන්න. ආස්වාසිය දැනගන්න. දැන් දහමේ යදාගෙන තියෙන වචනය දැනගෙන පජානාති පජානාති දීඝං වාසසන්තෝ දීඝං අස්සසාමිති පජානාති ප්‍රජානනේ කියන්නේ දැනගන්න දැන ගැනීම විස ඇස් දෙකින් දැකීමක් නෙවෙයි. දැන් සමහර විට මේ ප්‍රශ්නය අහන්න එක හේතුවක් වෙන්න පුළුවන්. සමහර පොතපතවල ත්‍රිපිටකයේ නෙමෙයි සමහර භාවනා මය විස්තර කරන පොතපතවල එහෙම මේ හුස්ම හේලනයක් කියලා විස්තර කරන භාවනා කරගෙන කරගෙන යනකොට කෙනෙකුට හුස්ම ඇතුල් වීම පිළිවීම දර්ශනය වෙනවා. ප්‍රතිභාවය එහෙම කතන්දරයකුත් තියෙනවා. හැබැයි දැන් මේ හුස්ම ගැන ආනාපාන සතිය ගැන විස්තර කරන කිසිම බුද්ධ දේශනාවක නම් එහෙම කතන්දරයක් නැහැ. ආනාපාන සති සූත්‍රයේවත් සතර සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයේවත් ඊළඟට ආනාපාන සතිය විස්තර කරන ගිහිමානන් සූත්‍රයකට මේ සූත්‍රයකට වයි ආනාපාන සතිය බොහෝම ලස්සනට කියවෙන විදිහට වඩනවා විස්තර කරලා තියෙනවා. මේ කිසිම දැනක මේ ඇසිතේකද රුස්මේ ඇතුල් වෙනවා කියනවා මුද වෙනවා පේනවා මේ පාටින් පේනවා අර පාටින් පේනවා මේ හැටි පේනවා කියලා නම් කියලා නෑ. ඒ නිසා දැන් මේ පේන්නත් පුළුවන්. අපිට නොපෙනුනාට තව කෙනෙකුට පේනවා පේන්නේ නැහැ කියලා අපිට කියන්න අයි කියන්නේ. ඉතින් මා කියන්නේ මෙයයි. එහෙම දෙයක් යන සැලකිලිමත් වීම අවශ්‍ය දෙයක් නෙමෙයි. අපි සැලකිලිමත් වී යුතු දෙය ගැන සැලකිලිමත්. ඒ ගැන සැලකිලිමත් නොවි අදාළ නැති දෙයකට විශේෂ තැනක් දෙන්න යන්නේ නැහැ. ආස්වාසිය දැන ගැනීම හොඳටම ප්‍රසාසිය දැන ගැනීම හොඳටම ඇති. ආස්වාසිය ගන්න නම් සම්පූර්ණ ආස්වාසිය ගන්න ඕන. හුස්මකට පටන් ගත්ත මොහොතේ සිට හුස්ම ගැන ඉවර වෙන තුරුම සම්පූර්ණම ආස්වාසිය ගන්නවා නම් ඒ හොඳටම ඇති. සම්පූර්ණ ප්‍රසාසියක් ගන්න නම් වර්තමාන ඔකිටේට පටන් ගන්න මොහොතේ සිට පිට වෙලා ඉවර වෙනකම් සම්පූර්ණ ප්‍රසාසයෙන් ගන්නවන ඒ හොඳටම ඇයි මේ කොහොමද මේ ආයන්ද්‍රියට ස්පර්ශ වෙනවා ආයන්ද්‍රිය චක්කු විඥානේ නෙමෙයි ආය විඥානේ ස්පර්ශ වෙනවා විඥානෙට දැනෙනවා ස්පර්ශ වෙනවා පිට වෙනවා දැනෙනවා ඒ ආය විඥානේ ස්පර්ශය හොඳටම ප්‍රමාණ ඒක ඇහිම් බලන්න ඕනේ පාටක් කියන්නේ සරල කරගන්න භාවනා එකම ඍජු කරගන්න කෙලින් පාර යන්න. එතකොට ගමන කෙටි ගමන සරල යන්න පුළුවන් ඉවරයි.
නිවන් දැකීමට යම් බෝධියකින් ප්‍රාර්ථනා කළ යුතුදයි පහදන්න
ඒකත් අර ධර්මානුකූල පිළිතුරක් දෙනවා නම් කියන්නේ එහෙම ප්‍රාර්ථනීය ප්‍රාර්ථනාවකින් නිවන් දැකීමකුයි අතර නම් සම්බන්ධයක් නැහැ. කියන්නේ නිවන යනු ලෝභ දේශ මොහ ශේවීම නම් ලෝභ දේශ මොහ ශේවීමයි ප්‍රාර්ථනාය අතර සම්බන්ධයක් නැහැ. නිවන යනු ලෝභයේ ඉන්න නිවීම නම් ද්වේෂයේ ඉන්න නිවීම නම් මෝහයේ ඉන්න නිවීම නම් නිවන කියන වචනේ අර්ථය නිවීමයි නිබ්බාන නිවීම. දෙක ඒ නිබ්බාන කියන්නේ එකට වෙන අර්ථ නැහැ නිවීම. ඒක බොහොම පැහැදිලිව විස්තර කරනවා ඒ රතන සූත්‍රයේ අවසානම කාරණාව. කීනම් පුරාණ නවන්නති සංඝවා විරත් චිත්තාය විකේ භවස්මිතේ කීන බීජ අවිමුලිච්ඡන්ද නිබ්බන්ති දීරාය තහනම් පති. දහමේ නිවන විස්තර කරන්නේම නිවීම කියලා අර්ථය. වෙන අර්ථ දීලා නැහැ දහම නිවන නිවීම. අතීතයේ ශේ වුණා අනාගතය අලුතින් උපදවගන්නත් නැහැ. කීනම් පුරාණම් අතීතයේ ශේ වුණා නවන්නති සම්භවම් අලුතින් අනාගතය උපදවාගන්නේ පදවාගෙනන්නේ විරක්ත චින්තා ආයතිකේ භවස්මි මතු පැවැත්ම පිළිබඳව තිබෙන්නේ නොඇලුණු සිතක්. විරක්ත චින්තා ආයතිකේ භවස්මි අනාගත පැවැත්ම පිළිබඳව තිබෙන්නේ විරක්ත චින්තය නොඇලුණු සිතක්. තේ කීන බීජා අවිමලිච්ඡන්ද මතු පැලගෙන අනාගතේ පළදාව ගන්න කිසියම් වූ වර්තමාන බීජ තියෙනවා නම් ඒ බීජ සියල්ල සිදලා තියෙනවා. එහෙනම් අනාගත පැත්තෙන් ආයෝජන නැහැ. අනාගතයක් ආයෝජනය කරලා නැහැ. සංසාරයක් ආයෝජනය කරලා නැහැ. ඒ ආයෝජන සියල්ල සිදලා තියෙනවා. අන්නේ ඉබඳු ධීරයා ධීර කියන වචනේ භාවිතා කරන්නේ ආ ධීරයෙකුට කියන සූරයෙකුට කියන කියන්නේ ඉබඳු ධීරයා ධීරය කියන්නේ කාටද? අතීතයේ ශේකර අනාගතය අලුතෙන් කතා කරන්නේ නැති මතු පැවැත්ම පිළිබඳ නොයළු සිතක් තිබෙන සියලුම අනාගත ආලෝචන සියලු අනාගතය කියන්නේ මේ සිතිවිලි වශයෙන් අපේ හිතේ ඇති කරගෙන තියෙන පැවැත්මට සම්බන්ධ ඒ අපේක්ෂා බව. අන්න එහෙම කෙනෙකුට ධීර කියන්නේ බඳු ධීරයා නිවැරදිවම හරියට පහනක් වගේ නිබ්බන්ති ධීරා යනහාය මේ නිබ්බාන කියන්නේ නිවීම. එතන මේක ප්‍රාර්ථනයක් කොයි නිවීමයි අතර නම් සම්බන්ධයක් දෙන්නේ නැහැ. එහෙම ගත්තොත් අපි තෙල් දැමීම නවත්තන්න පහනක් නිවන්නලා ඒක නැවත නැවත ඉන්ධන සැකීම නවත්තන්න නැවත නැවත තිරදානය නවත්තන්න නැවත නැවත තිරදමමින් නැවත නැවත පොල් දෙල් දමමින් නිවේවා නිවේවා කිව්වට නම් වෙන්නේ නැහැ කිසිම. හොඳයි අපි ඕනකට වැඩිය කතා කරා. අපි දැන් ටිකක් භාවනා කරමු. අපි ටිකක් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.